Order, please. Katanaik Varayage Nivedana. Karmanthiyurune 2017 June masa 7 wenni badada dina parliamentuwe idirpat karana lada parliamentuwe sthavara niyoga saha parliamentu mantriyurune sandaha charya dharma sangrahaya awasan kelum padapinda saakatcha kirim pinisa 2017 June masa 22 wenni brahaspatinda apara bhaga 3 ta parliamentu sankirne karaka sabha kamara anka ehedi mage mulikathwen vishesha rakshima patthimata sielu katata sudan karadi bavat ඊට පැමිණ සභාවගෙන මෙන් සියලු ගර්මන්ති පෙරුන්ට කරුණික මෙන් දැනු දෙමි. කතානායකයන් සිලිපි ලේකාන්දි පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ 6 සහ 55 5 ව්‍යවස්ථා ප්‍රකාරව 1.1 2017 දින සිට 31 3 2017 දින දක්වා කාල පරිච්ඡේදා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාව ඉදිරිපත් කරමි. ලිපි ලේකනාදී පිළිගැන්වීම කරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමා.
කරු කතානායකතුමනි 2016 වර්ෂයේ සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කර සිටයි මම යෝජනා කරමි.
කරු මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
කතානායකතුමනි 2016 වර්ෂයේ සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ 2016 වර්ෂයේ සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු විශේෂ කාර්යභාර අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2016 වර්ෂයේ සඳහා විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළේයි මම යෝජනා කරමි.
ගරු සදේශ කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2016 වර්ෂයේ සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිනුම් සහ 2016 වර්ෂයේ සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිනුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තා අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ජීවරා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2013 වර්ෂයේ සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2016 වර්ෂයේ සඳහා ඉඩම් අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව 2016 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා මිලින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ 2016 මුදල් වර්ෂයේ සඳහා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා කෘෂිකර්මයේ හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ස්තුතියි. පෙස්සම් පිළිගැන්වීම ගරු වසන්ත අලුවාරි මැතිතුමා. නෑ පත්ම අවස්ථාව දෙන අවසානේ දැත්තම් බැංගල ඔක්කොම අවුල් වෙනවා. අවසාන බිෆෝ
විස්තර කරු කතානායකතුමනි මාතලේ තැන්න නදීවාස යන ලිපිනේ පදිංචි ආර්.කේ. ඒ.ඩී.එල්.ඩබ්ලිව් රණවීර මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද මයිඅංගන හෙබරව බදුල්ල අලු යටවෙල ද්විතීක පාසලේ සේවය කරන ටී. වසන්ත මෙන්ඩිස් මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද 3 මහවැල පරණ දුඹවැල අංක 52 ඇලීරක් එක දරන ස්ථානයේ පදිංචි WM පුංචි බණ්ඩා මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්වමි.
ගරු වෛද්‍ය සුදර්ශනී ප්‍රාන්තිපුල්ල මැතිණිය.
ගරු කතානායකතුමනි බදුල්ල ගඟබඩ පටුමාවත අංක 14 ඇලීරක් 12 ඒ දරන ස්ථානයේහි පදිංචි ආර්යසිංහ වයලට් මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු චමල් රාජපක්ෂ මැතිතුමා.
ගරු කතානායකතුමනි අම්බලන්තොට වාඳුරුප්ප අක්කර 6 යන ලිපිනේ පදිංචි ESW ආරච්චිගේ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු බන්දුල ගුණවාදන මැතිතුමා. ගරු නිහල් ගලප්පති මැතිතුමා.
ගරු කතානායකතුමනි බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑ කඩුව මාවත අංක 204 දරන ස්ථානයේ පිහිටි බස්නාහිර පළාත් ආදම් දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා පළාත් ආදම් සේවා එකමුතුවේ ලේකම් ANGN ගමගේ මහතාගේ ලැබුණු පෙස්සමක්ද හම්බන්තොට වැලිගත්ත කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනීය සේවක සංගමයේ AN අබේගුණවර්ධන මහතාගේ ලැබුණු පෙස්සමක්ද නාගුල්ගමුව පළවින්න සුහද යන ලිපිනෙහි පදිංචි වන්නේ ආරච්චිගේ ගුණදාස මහතාගේ ලැබුණු පෙස්සමක්ද යෝගී යානා දික්වෙල අංක 74 ස්ථානයේ පදිංචි W.A. සුගතපාල මහතා ලැබුණු ප්‍රතිපත්ත පිළිගන්නුම්.
ගරු එඩ්වඩ් ගුණසේකර මහත්මයා.
ගරු කථානායකතුමනි, දෙවලපොළ වල්පිටමුල්ල අංක 20 දරණ ස්ථානයේ පදිංචි M.P. උක්කොත්තගේ මහත්මියගෙන් ලැබුණු ප්‍රතිසම් පිළිගන්නුමි.
ගරු K.K. පියදාස මහත්මයා.
කථානායකතුමනි, ඉනිගත් තේන කැලණිගම දාගම් පිටිය යන ලිපිණියේ පදිංචි U.V. රත්නපාල මහතාගෙන් ලැබුණු ප්‍රතිසම් පිළිගන්නුමි.
ගරු ලක්ෂ්මණ ආනන්ද විජේමාන මහත්මයා.
ගරු කථානායකතුමනි, මීගහතන්න පළවත්ත පාර අනුරාධ හෝටල යන ලිපිණියේ පදිංචි උපාලි ගුණසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු නාමල් රාජපක්ෂ මහත්මයා. ගරු නලින් බණ්ඩාර ජයමා මහත්මයා.
ගරු කථානායකතුමනි, කුරුණෑගල මිල්ලව මානෙල්වත්ත අංක 86 දරණ ස්ථානයේ පදිංචි K.N. ගුණතිලක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු ප්‍රසන්න රණවීර මහත්මයා. ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්තිය.
ගරු කථානායකතුමනි, මාතලේ මාදිපොළ මහවැහැර ශාලිකා යන ලිපිණෙහි පදිංචි P.G. විජේකෝන් බණ්ඩා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය, රාස මහත්මිය.
Honorable Speaker, I present the petition received from Mr. K. Sivalingam of 4th Division, Ambal Road, Mulliyavalai. Thank you.
මේ පෙත්සම මහජන පෙත්සම පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිරණ මහත්මයා, කර්මාන්ත වාණිජ කර්තෘ මහත්මයා ඇසීමට.
මම අහන ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, ඒක ලක්ෂා කර්මාන්තයේ පමණක් නොව සාම්ප්‍රදායික කර්මාන්තවල නියැලී සිටින පවුල්වල දරුවන් නූතන ලෝකයේ වෙනස් වන ගණික පරිසරය සහ අධ්‍යාපන රටාවේ වෙනස් වීමට සමගාමීව වෙනස් වන ස්වරූපයක් පොදුවේ දක්නට ලැබේ. සාම්ප්‍රදායික හස්ත කර්මාන්තවල නියැලෙනාට වඩා නවීන වෘත්තීන්වල නියැලීමට ඔවුන් වඩා නැඹුරුතාවයක් දක්වන බව පෙනේ. ආ දෙක ලක්ෂා ආශ්‍රිත නිර්මාණ නිෂ්පාදනයේදී ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබන්නේ ලාකඩ වර්ණ සහ දැවවන අතර ලාකඩ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබයි. ඒ අනුව ලාකඩ අමුද්‍රව්‍ය මිල වැඩිවීම සම්බන්ධව ගැටලුවක් පවතී. එහෙත් ලක්ෂා ආශ්‍රිත නිර්මාණ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් වෙළඳපොළ සම්බන්ධ ගැටලුවක් නොමැත. ආ3 ඔව්, ලක්ෂා ආශ්‍රිත නිර්මාණ සඳහා විදේශීය සංචාරකයන්ගේ ඉල්ලුම ඉහළ මට්ටමක පැවතියද දැවහා ලාකඩ අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නා බැවින් එම නිර්මාණ විදේශීය රටවල්වලට අපනයනය කිරීමේදී විවිධ සම්බාධක ජීවාණු හරණය කිරීම සහ වෙනත් විශේෂ ගාස්තු පවතී. ආ1 ලක්ෂා ආශ්‍රිත නිෂ්පාදන විශාල ප්‍රමාණවලින් ඍජුව අපනයනය නොකරන අතර මෙම නිෂ්පාදන සංචාරකයන් සඳහා විකිණීම සිදු කරන බැවින් ඒවා අපනයන ආදායම ලෙස වාර්තා නොවේ. ආ2 මේවා දැව නිෂ්පාදන තුළ අන්තර්ගත වන අතර නිෂ්පාදන සඳහා වෙනම HS අංකයක් නොමැත. එබැවින් ලක්ෂා නිෂ්පාදනවල නිශ්චිත අපනයන වටිනාකමක් සෙවීම අපහසුය. ආ3 ඉහත ආ1 පිළිතුර පරිදි පැන නොනගී. ආ4 ඉහත ආ1 පිළිතුර පරිදි පැන නොනගී. ඈ1 ඔව්. ඈ2 කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට ඇති ලක්සල ආයතනයේ අලවි මධ්‍යස්ථාන 15ක මෙම නිර්මාණ අලවි කිරීමට ඉඩ පහසුකම් සලසා දී ඇති අතර ඉදිරියේදී සියලුම ලංකා සතොස ප්‍රධාන මධ්‍යස්ථානවල විශේෂ කුටියක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. තවද වෙළඳපොළට සරිලන නව නිර්මාණ හඳුන්වා දීමටද කටයුතු කර ඇත. ආ3 පැන නොනගී.
ගරු කථානායකතුමනි, ගරු ඇමතුමා විෂය භාර අමාත්‍යවරය නුනත් ලබා දුණු පිළිතුරට මම ස්තුතිවන්ත වෙන ගමන් මම දැනගන්නට කැමතියි. දැන් ඇමතුමාගේ පිළිතුරේ පැහැදිලිව සඳහන් වුණා නිශ්චිත HS අගයක්. සාමාන්‍යයෙන් ආනයන අපනයන දෙකේදීම HS අගයක් තිබීම කියන්නේම පිළිගැනීමක් තියනවා කියන එක. හැබැයි අපේ රටේ ලාක්ෂා කර්මාන්තයේ එදෙන විශාල පිරිසක් හිටියත් රටට විශාල විදේශ විනිමයක් ලැබුණත් සංචාරකයන්ගෙන් ලංකාවේ ලාක්ෂා නිෂ්පාදනයන්ට ලොකු ඉල්ලුමක් තිබුණත් මේ එච්චස් සගයක් නොලැබීම තුළම ඒ ව්‍යාපාරය සඳහා පහුගිය වකවානුවේ දක්වලා තියෙන සැලකිල්ල තරම පේනවා. ඉතින් මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙනියන්නද රජ අපේක්ෂාව, එහෙම නැත්නම් ලක්ෂා කර්මාන්තයට සහ එහි නිරතවන්නන්ට වැඩි ශක්තියක් ලැබෙන්නට රට විදේශ මුදල් වැඩි වැඩියෙන් මේ හරහා යම් ප්‍රමාණයක් වැඩියෙන් ලබා ගන්නත්, එවැගේම මේ කර්මාන්තය දෙන අයගේ ජීවිත තත්ත්වය නගා සිටිනවන්ටත් සංචාරකයන් ආකර්ෂණය කරගන්නත් ඒ පරණ පීල් අර අලුත් ක්‍රමවේදයක් ඇත්තෙම නැද්ද?
කථානායකතුමනි, මේකට අලුත් පීල්ලක් තමයි කියලා මට උත්තර දෙන්න පුළුවන්. නමුත් විෂය භාර ඇමතිවරයා තමයි මේකට හරි උත්තරේ දෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒක එතුමාට ඉදිරිපත් කරලා සාධාරණ උත්තරයක් දෙන්න බලාපොරොත්තු
වෙනවා. දෙවෙනි ප්‍රශ්නේ යන්න ගරු මන්ත්‍රී.
දෙවෙනි ප්‍රශ්නය ඇමතිතුමාගේ දීර්ඝ පිළිතුරේ සඳහන් වුණා මේ සඳහා අවශ්‍ය ලාකඩ ගෙන්වීම ඉන්දියාවෙන් සිද්ධ කරන්න කියලා. දැන් මෙතන ශිෂ්‍යත්ව සාමාන්‍ය පෙළ උසස් පෙළ සහ වෙනත් විභාග ලියපු අය දන්නවා. විභාග උත්තරපත්‍ර ටික ශාලාධිපතිවරයා පාර්සලයට දාලා අලවලා ඒ ලාකඩ සීලක තියන්නේත් අපි ඉන්දියාවෙන් ගෙනාවේ. ලංකාවේ මේ ලාකඩ නිෂ්පාදනයේ තියෙන ගැටලුව මොකද්ද? ඒ අපිට කරන්න බැරි ප්‍රශ්නය මොකද්ද?
නෑ, හොඳයි, පිළිතුරු දෙන්න ගරු ඇමතිතුමා.
එතුමාගේ සියලුම අතුරු ප්‍රශ්න අදාළ අමාත්‍යවරයාට යොමු කරනවා.
හොඳයි, තව එකක් අහනවද? යොමු කරන්න අමාරු මන්ත්‍රීමා.
තුන්වෙනි අතුරු ප්‍රශ්නේ විදිහට මම දැනගන්නට කැමති, ඒකටත් ඉතින් අදාළ ඇමතිවරයාට යොමු කරයිද දන්නේ ඊඩම් ඇමතිතුමා. රට තුල ලාක්ෂා කර්මාන්තයේ යෙදෙන පිරිසට
සැකෙවින් දාන ප්‍රශ්නේ.
ඔව්. සහන පොලි පදනම මත අපුන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්නට ණය ලබා දෙන ක්‍රමයක් දැනට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලාක්ෂා කර්මාන්ත විතරක් නෙවෙයි, පිත්තල කර්මාන්තයකටත් බොහෝ ඒ වෙනි කර්මාන්තවලට, අලුත් කර්මාන්තවලට හෝ අලුත් නිෂ්පාදනවලට තියෙනවා. සම්ප්‍රදායික නිෂ්පාදන ආරක්ෂා කරගැනීමේ පරමාර්ථයේ එවැනි ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවද? සහන පොලි සහ දීර්ඝකාලීනව යළි අය කරගැනීමේ පදනම කියන සාධක දෙක සලකමින්.
ගරු කථානායකතුමනි, එවැනි සාම්ප්‍රදායික කර්මාන්තවලට ණය දෙන ක්‍රමයක් අපේ ග්‍රාමීය කර්මාන්ත ඇමතිතුමාගේ අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වෙනවා. අපි එතුමාටත් ඒ ප්‍රශ්නය යොමු කරන්න බලාපොරොත්තු
වෙනවා. බොහොම ස්තුතියි ඊළඟට ගරු බිමල් රත්නායක ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, ප්‍රශ්නයට උත්තර දුනා. පළවෙනි එකට ඉරුදිනි ජනපද ආරම්භ කර සීමාව වාර්තාවක් අප සතු නැමැත. ඒ කියන්නේ වනජීවයේකේ. නමුත් මේකේ ඉතිහාසයේ මම ප්‍රධානමැති විදිහට මම දන්න පද ඇතුළා මම ඒකට අත දුන්න කෙනෙක්. ඒක ඉතිහාසෙ විස්තර මම දෙන්නම්. ඔව්, ඒක දෙවෙනි එක ඒ ආයන්නේ මම දෙවෙනි එකට ඔව් පිළිතුර ඔබතුමා ආල තිනකට පිළිතුර ඔව්. ඊළඟට ආයන්න එකට තියෙන කාලපලගලේ වනජ භූමිය 1989 ජූලි 11 දින අංක 560/5 අතිවිශය කැදට නිවදින මගින් ප්‍රකාශය පත් කර ඇත. කාල පල්ලකැලේ කියන්නේ ඔබතුමාත් දන්නවා, මෙතර ඉන්න අපේ අනුසේ මැතුමත් එහෙන් පත්විච්ච කෙනෙක්. අපට තියෙනවා ගලේවෙල ඉඳලා කලාවට එනක තින එක කන්ද. ඒකේ ඒ ගල කන්ද මම ප්‍රධානමැතිවෙද්දී නිසමති කාලය වෙද්දී අක්කර 60,000 තිබිච්ච එක බෑල තින අක්කර 20,000 කෑලික් මිනිස්සු හෙලි කරලා කන්ද සුද්ධ කරලා පදිංචිලා. එතකොට මේක තමයි පෝෂණය දේශකුණේ තිබිච්ච එක. මම ඒ වෙලාවේ ප්‍රධානමැතිවෙද්දී මම පරිසර පනතක් ගෙනාවු කෙනෙක්. ලංකාවේ පයඹට එන්න බෑ, මහාණ්ඩුවේ පරිසර අධිකාරියටවත් ගිහිල්ලා අතක් ගහන්න බැරි පනතක් මම කතා නැතු ඔබතුමා දන්නවා ඒක. ඒ පනත ගෙන හැදුවේ මොකද? මම පරිසර ආදරෙයි. එළ මම ප්‍රධානමැති. ඒතර ඒක ගැසට් කෙරුවේ මම අනාගත පරම්පරාවල් දෙපළලා. මාචාර්ය කොටගම ඇතුමා අධ්‍යක්ෂණය මේ අක්කර 60,000 තිබිච්ච එක 18,000 බැහැපු එක තමයි මම වනජීවි භූමියක් විදියට ගැසට් කරන්න කියලා, තහනම් කර රක්ෂිතයක් විදියට කෙරෙවේ. ඈ ඔව්, උත්තරය අහනවා. මම පොඩ්ඩක් විස්තර දෙන්න එපා ඉතිහාසය එතුමා දැනග. පනතේ තියෙන පනත 1989 ජූලි 1 දින අංක 560/5 අතිවිශය ගැසට් නිවේදනයක ප්‍රකාශ පත් කර ඇත. මේ දිනන දෙවෙනි එක ඒකේ ආයන්නේ දෙකට අහලා තියෙන එකේ මම කරුණු විස්තර දෙන්නම්. වනජීවී සංරක්ෂණ ප්‍රාණිත්ව 2022/22 දින ඇතිව කුරුණෑගල පළාත් ඉඩම් කොමසාරිස් වෙත අභිය භූමිය තුල පිහිටි ඇති ඉරුදෙනිය යාය ව්‍යාපෘති ඉඩම් අක්කර 1990ක් පහසඳන් කොන්දේසියට රැළත්ව නිදාස් කිරීමට අනුමැති දීමට තියෙන කර ඇත. ඒකේ කහල්ල පල්ලකැලේ අභය භූමියේ නීතිමය තත්ත්වයේ සේම පවතිද්දී ඉරුදෙනියයි උස්බිම් ව්‍යාපෘ සඳහා අවසර දෙමු. උස්බිම් පමණයි. මොකද එතන අවදන්න ඔබතුමා දන්නවා. එම ව්‍යාපෘති ප්‍රදේශයේ දැනට සංවර වී ඇති භූමි ප්‍රදේශය මැනුම් කිරීම. මැනුම් කර වෙන් කළ සීමාවේ පොළවෙන් අඩි දෙකක් පමණ උස්ව කොන්ක්‍රීට් කණු යෙදීම. ඒ කියන වතුර මට්ටම මෙහා කොන්ක්‍රීට් කණු දාලා මායිම් කරන්න. නැත්නම් ඔබතුමා දන්නවා මට වඩා ඒකේ වගා කරන යායේ උමුරේ මුළු ජලාශයේ අවුරුදු 40-50ක් එක ගොඩ වෙලා යනවා. දැන් වතුර එනවා කලුගගේ වතුර අපිට එනවා. එනිසා ඒක ඒක මුළු යාපාවසන ඉදිරියට ගල්ගමඩත් වතුර ගෙනියනවා. වයසිය ගානකට. ඒකේ දිනනවා. සංවර්ධනය ඇති ප්‍රදේශයෙන් පිටද කිසිදු ආකාරයකින් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීම. අභයභූමි තුළ අභ්‍යන්තර බජකරුවන් සුදු පරිදි පදිංචි කරවීම. ඒ අභ්‍යන්තර බජකරුවන් සුසීසියෙන් පදිංචි කිරීම. ඊළඟට කැලෑබිම් හා වනවගා රක්ෂිත බිම් ගොයි පවුල් අතර බෙදා නොදීම. ඊට අමතරව කුරුණෑගල කලාප වාරිමාර අධ්‍යක්ෂකගේ සභාපතිත්වයෙන් හදාළ ආයතන 9ක සහභාගිත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් විසින් පත් කළද කමිටුවේ වාර්තා අනුව රජයේ ඉඩම් ප්‍රතිපත්තිවල අනුකූලව සහ කබඩ නිර්දේශවලට අනුව මෙම ඉඩම් ලබා දීමට වනජීවී සංරක්ෂණ ප්‍රතිත්ව එකතාව පළ කර ඇත. ඊළඟට
හතරවෙනි ප්‍රශ්නේ
ඒක තව තියෙනවා තව උත්තර දෙනවා. මේක දීර්ඝ ප්‍රශ්නයක්.
හොඳයි හොඳයි.
බැරාරුම් ඒ තියෙන එකක්. තවද මේ සම ඉඩම් අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් 2014 අපේ කාලේ නෙමෙයි 6 වෙනි මාසයේ 24 දින පැවති රැස්වීමෙන් දැන්ට පදිංචිව සිට පවුල් 1231ක් සඳහා අලි මංකඩවල හැර ඉඩම් ලබා දීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව එකතාව ලබා දී ඇත. අලි මංකඩවල ඇරලා මේ එදා අපේ රජයේ කාලේ නෙමෙයි. 3 ප්‍රශ්නෙද. ඒකෙම කහල බලය භූමියේ නීතිමය තත්ත්වයේ එසේම පවතිද්දී ඉරුදෙනියා බිම් ව්‍යාපෘති සඳහා අවසර දීම. එම ව්‍යාපෘතියේ දැනට සංවර්ධනය ඇති භූමි ප්‍රදේශ මැනුම් කිරීම. මැනුම් කර වෙන් කළ සීමාවේ පොළෙන් අඩි දෙක පමණ උස්ව කොන්ක්‍රීට් කණු දැමී ඉදීම. සංවර්ධනය ඇති ප්‍රදේශයෙන් පිටත කිසිදු ආකාරයකින් වනසත්තා වෘක්ෂ ආරක්ෂා පනත උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීම. අභය භූමිය තුළ අභ්‍යන්තර බජකරුවන් සුදුසු පරිදි පදිංචි කරවීම. කැලෑබිම් හා වන වගා රක්ෂ බිම් ගොයි පවුල් අතර බෙදා දීම. ඒ කියන්නේ කතා නැතුමනි මම මේක උත්තර දෙන්න ඕන. මේක බැරවුණු ප්‍රශ්නයක්. මම ප්‍රධානමන්ත්‍රී ඉදිරියේ මම ගිහිල්ලා ඉරුදිනයට අත දුන්න කෙනෙක් ප්‍රධානමන්ත්‍රී ඉදිරියේ. ඒ අතර මම කහල බල කෙලෙගෙන කඳ අරස ගන්න මම මේ ගැසට් කන්නේ කෙරුවා. මම මරාක දෙබල් මගේ දේශපාලන කාලේ නෙමෙයි මම බලන්නේ. මේ පාර්ලිමේන්තුවේ අපි පත්වලා ඉන්නේ කතා නැතුමනි ඔබතුමත් එහෙම කෙනෙක් මම දන්නවා. අපේ ජීවිත කාලේ අපි තොප්පියක් දාගෙන මනාප ගන්න නෙමෙයි. යම් තීරණ ගන්න තියෙනවා තොප්පියක් දාගෙන මනාප ගන්න නෙමෙයි. ඔව් තොප්පිය දාගෙන තොප්පිය වැටෙනවා ඔක ඒක විදිහට තියෙනවා තොප්පිය වර්ග මම බලන්නේ ගහකොළ සතා සිව්පාව අනාගතේ ඔව් නෑ නෑ ඒවත් ඒක ජයග්‍රහණගෙන නම
අපි තොප්පිය
නෑ පළාත් සභාවේ මාකුරු කොටලා නෑ ඒව මුඛ પરම්පරාවේ කොයිද රජ කාලේ කරපුවා මුඛ પરම්පරාවෙන් යනදී
ගරු එමෙතුමා පිළිතුරු දා දුන්නා
හරි හරි ඒක කතාවේ මේක මට ප්‍රශ්නයක්
තියෙනවා තොප්පිය අපි ප්‍රශ්න
දාන්න ඒ ගොවියෝ ඊයේ පෙරදී ඉතින් මේක තුල නීතිපති උපදෙස් අරගෙන නීතිපති හරිය ඒකත් ඕන මට කියන්න පුළුවන් නීතිපති කෙලින්ම පැහැදිලි මේ ප්‍රකාශල් කරලා තියෙන දේව. ඒ නිසා මම ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා ප්‍රශ්නේ අපිට යාපහුවේ ආසන වැව් 600ක් වතුර නැතුව සමෘද්ධිය ජීවත් වෙනවා. ඔබතුමා දන්නවා. දුගී භාවයෙන් ඉන්නවා. ඊට පැත්තේ ගල්ගාමේ වතුර එනවා නිකටේ එනවා යා දදුරේ ජලාශය වතුර. අපි මේ හැරි තෙත් භූමියක් වියලි භූමිය තෙත් භූමියක් කරන්නේ. ඒක කරන්න නම් මේ තියෙන ජලාශයේ වතුර ගෙනල්ලා ජනාතුමා නියෝගය දීලා තියෙනවා වනජී භූමිය තුල දෙන වැව් මහා දෙක හදන ඒක මහවැලියට බාර දෙන්න මහවැලියට පාලනය වෙනවා නැත්නම් අනාගතේ වනජීවිකයි මාවලිය කට්ටිය මම ඒකට එකඟ වුණා.
හොඳයි.
ඒ ඒ ජලාශය කියන්නේ පාලනේ මොකද වාරි මාර්ගයෙන් ගේන්නේ මහවැලිය ජලය ඉන්නේ නොකඩවා එනවා. එහෙනම් ඒ එන වගේ අපි මේ රාජධානි හදාගෙන නෙමේ මෙතුරුගේ ජන අගම කතා නේද
දෙන්නේ. අපි ප්‍රශ්න අහන්න අවස්ථාව දෙමුද ගරුවා.
අවස්ථාව දෙනවා. ඒක දුන්නා පස්සේ අහන්න දෙනවා මම.
එහෙනම් අහන්න ප්‍රශ්න කරු මන්දියට මම. පැහැදිලි කර ගන්න අවශ්‍ය නැහැ.
ගරු ඇමෙත්තමනි ඔබතුමාගේ පැහැදිලි කිරීමේදී ඔබතුමා පිළිගත්තා 2002 ජූනි මාසයේදී අක්කර 1990 නැතනේ පවුල් 1231කට අයිති ප්‍රමාණය වෙන්න ඕනා පැහැදිලි නෑ. කොහොම නමුත් අවස්ථා දෙකකදී ඔබතුමා පැහැදිලි කරා ඒ වනස නීති අනපනත් ආරක්ෂා වෙන පරිදි ඒ උස්බිම් ප්‍රදේශයේ ජනතාවට ඉඩම් ලබා දෙන්න ඔබතුමාගේ දෙපාර්තමේන්තුව ඔබතුමාට කලින් සිටපු ඇමතිවරුන්ගේ සිට මේක එකඟතාවය පළ කරලා තිබෙනවා කියලා. ඉඩම් අමාත්‍යංශයේත් ඔබතුමාගේ අමාත්‍යංශයේ. ප්‍රශ්නේ තියෙන්නේ මේක තාම නිදහස් කරලා නැහැ. ඒ නිසාද මගේ ප්‍රශ්නේ තියෙන්නේම
ප්‍රඥාණ්ඩ
මේ මේක නිදහස් කරන්නේ කවද්ද කියලා.
හොඳයි.
ඔව්. කතානේ තුමනි සමීක්ෂණේ පැහැදිලිව පවුල් 13යි මේ භූමියට අහු වෙන්නේ අලිමංකඩවල. අනිත් ප්‍රශ්නයක් නෙමෙයි. ඉන්නකෝ මං කියනකම්. ඒ 13 ගැන තමයි ওই තර්කල උද්ඝෝෂණවල කරන එක කරෙන්නේ. ඊයේ පෙරේද මට කතා කළ රෑ අලි ඇවිල්ලා කියලා අලි ගෙවල් කඩනවා කියලා මට කතා කරද්දී මම අපේ නිලධාරී කතරදී කිව්වා අලි මංකඩ වාලා අපේ ගරු මන්ත්‍රීතුමගේ ගේකට බල්ලලි කියලා තියෙනවා. නෑ ඉතින් මං කියන්න ඕනේ නෑ මං කැමකද්ද කිව්වානේ. ඒක හින්දා මෙතන මේ පවුල් 13 යන්න ඕන. අපි නීති බෙපියවර ගන්නවා මම නෙමෙයි මහවැලිය වාරි මාර්ගය මගේ අමාත්‍යාංශය ජලාශය ඇදීම ඒ පවුල් වල අපි කතා නේද මං කිව්වා මේ ඉස්සෙල්ලත් අපි ඔක්කොම සමීක්ෂණ කරලා දිනවා ගේ වන්දිය වටනාකම දෙනවා ඉඩම් දෙනවා ඒක දෙල් ගහට කොස් ගහට පොල් ගහට පුවක් ගහට අමුඩටත් අපි සල්ලි වන්දිය ගෙවනවා.
හොඳයි ඒක ඔබතුමා
ඉතින් ඔක්කොම ගෙවනවා නම් එයාට වාරි මාර්ග පාසු වුණොත් එන්නේ ඉතින් ඉඩම් දෙනවා නම් මේ පවුල් 13ක් ගැන කතා කරලා අපිට මුළු යාපා වාසනේ ගල්ගම ඉන්න පවුල් 20000කට අපිට මේකේ විපත වෙන්න දෙන්න බෑ.
හොඳයි ගරු මන්ත්‍රීතුමා දෙවෙනි ප්‍රශ්න අහන්න එන.
ගරු ඇමතුමනි මේක පවුල් 13ක ප්‍රශ්න බලපාන්නේ අලිමංකඩ විවුර්ත කිරීම හෝ නොකිරීමට පමණයි. මේ ප්‍රශ්නේ තියෙන්නේ පවුල් ඔබතුමාම පිළිගත්ත පවුල් 1230 ගඟට ඔබතුමාගේ වාතානුව. ගරු ඇමතුමා අහුන් කන් දෙන්නකෝ. මම අහුන් කන් දෙන්නකෝ. ඔබතුමාට මයික් එක නැහැ. පොඩ්ඩ අහුන් කන් දෙන්නකෝ.
අහුන් කන් දෙන්න.
ඔබතුමාම පිළිගත්තා මම ලියලා තියෙන 1500යි පවුල් කියලා ඔබතුමා පිළිගත්තා පවුල් 1230 ගණනක් කියලා. ඒ ඒ ආගේ ඉඩම් නිදහස් කරනවද කියන ප්‍රශ්නේ මම අහලා තියෙන්නේ. මේ අලිවැට නෙමෙයි.
ඒක උත්තර දෙන්න.
හොඳයි.
පවුල් 13 ඇර අනිත් ඔක්කොරම ඒ අයිතිය දෙනවා.
හරි.
දෙන්න ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවට ආවා සාකච්ඡා කළා. ඒත් කිය මම ඒ 13 ඉදිරි යන්න ඕන. ඒ අය ඉවත් කරන එක කරනවා. එයාට දීමට කැසට් පත්‍ර ගන්නවා. වන්දි ගෙවන කැමති පත්‍රිකාවක් දාලා ඒ ඔක්කොම මම කරනවා. දැන් දිසාලේකම් එහෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ කටයුතු කළා ඉතින් අවුරුද්දක් විතර ඇයි.
හොඳයි හොඳයි. තුන්වෙනි ප්‍රශ්නේ අහන්න දැන් ඉතින් මම
ගරු කතානායකතුමනි දැන් ගරු ඇමතුමා කියන්නේ දැන් 13 පවුල් 13ක් ඉන්නවා අලිවැට ළඟ. ඒ 13 අයින් කරනවා කියන එකඟතාවය මත තමයි මේ ඉතිරි අයට ඉතිරි පවුල් 1200ට ඔප්පු දෙන්නේ කියන්නේ. ඒක අතර සම්බන්ධයක් නැහනේ.
ඒ වාක්‍ය වෙන්නේ 13 ඉවත් කිරීම කරනවා. අනිත් ඒවා උත්තරේ දුන්නා පැහැදිලිව පවුලට. අලියා
අලියාත් දැන් තර්ජනයේ පාල පැනලා කඩනවා බිඳිනවා. දැන් ඔබතුමා කියන්නේ හොස්ටේජ් වගේ
නේ. ඒ කම්බි කැඩීම කම්බේ කැඩීමට තමයි අපි ඒක මුර බඩාවල් මුරකාවල් දාලා බටහිර දාලා අපි ඒවා කරන්න. හැබැයි කම්බිය ගෑවේ නැත්තම් ඊයේ පෙර රාත්‍රියේ ඇවිල්ලා අලි ගිහිල්ලා තියෙනවා ගරු මන්ත්‍රීතුමගේ ගේ ගාවටම. මට මිනිස්සු කියනවා සර් අලියල වට බොහොම හිටියා කියලා. අනික් කටි
අපි අපි දාද අද වැඩ ගොඩාක් තියෙනවා. ඒකයි අපි කියන්නේ මේ අනික් අයට බාධා කරන ඒ ඊපස්සේ කතා කරලා සාකච්ඡා කරගන්න. ඒක සාකච්ඡා ගරු හොඳයි ගරු එමෙතුමාරි. ඉදිරියේදී සාකච්ඡා කරගන්න. හොඳයි හොඳයි. ඊළඟ දිස්ත්‍රික් සම්මේලන කතා කරගන්න එක විඳ ගන්න හොඳයි.
අර 13 දෙනාත් ඉවත් වෙන්න ඕන. හරි. ඔබතුමා පිළිගන්නවද ඒ 13 ඉවත් කිරීම එකගෙනවද?
හරි.
ඔබතුමා එකගෙනවද පවුල් 13
වෙන ගමන් පිළ මැතුමා? නෑ. නෑ. ගරු චමින්ද විජේසිරි මැතුමා.
මං ආනවා ගරු කතානායකතුමනි.
ගරු ඇමතිතුමා, ගරු චමින්ද විජේසිරි මහත්තුමා.
ආනවා ගරු කතානායකතුමනි.
හරි. හරි. හරි හරි අපි කතා කරමු හරි. හොඳයි. හොඳයි. ඊ බාරු වෙන්න ගරු ඇමතිතුමා. හොඳයි ගරු චමින් ගරු පරත්පාල ඇමතිතුමා.
අයන්න එක ඔව් දෙවනි සහ තුන්වැනි ප්‍රශ්නේ මම සභාගත කරන්න මන්ත්‍රීතුමා දෙවනි සහ තුන්වැනි ප්‍රශ්නේ උත්තරේ සභාගත කරනවා හතරවැනි ප්‍රශ්නේ ඌව පළාත පළාත තුල වාසය කරනු ලබන මාර්ග ජනතාව හා අනෙකුත් සමිති සමාගම් මගින් කරන ලද ඉල්ලීම් පළාත ප්‍රවාහන ගරු අමාත්‍ය විසින් ඌව පළාත් මාර්ග ප්‍රවාහන සේවා අධිකාරිය සභාපතිතුමාට යොමු කිරීමෙන් අනතුරුව නව බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයක් අනුව සාමාන්‍ය සේවා හා සුඛෝපභෝගී සේවා නව මාර්ග බලපත්‍ර ලබා දී ඇත. නව බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය ඇනුම් අංක එක මගින් දක්වා ඇත. පාසල් ළමුන් හා දෙමව්පියන්ගේ ඉල්ලීම් අනුව විදුහල්පතිතුමාගේ නිර්දේශ මත පාත්‍ර ළමුන් පමණක් ප්‍රමාණ කිරීම සිසු දැරිය ලෙස නව මාර්ග බලපත්‍ර ලබා දී ඇත. ඒ අමුණුම මං කියවන්නද?
ඇති.
එකත් සභාගත කරන්නද?
සභාගත කරන්න. කමන්නේ නැහැ නේ සභාගත කළා.
සභාගත කරනවා.
හොඳයි.
අයන්න අදාළ නොවේ.
දුමනි. ගරු ඇමතිතුමාට බොහොමත්ම ස්තුතියි වෙනවා අද දින මෙතන පැමිණලා මේකට උත්තර දෙන්න ලැබීම පිළිබඳව. ගරු ඇමතිතුමනි, එතනෝ අපි දන්නවා දැන් පළාත් ප්‍රවාහන අමාත්‍යාංශයේ විසින් මේ බලපත්‍ර ලබා දීලා ධාවනය වෙන මේ බස් රථවලින් යම්කිසි ගාස්තුවක් ලොක් සටහන් සඳහා ගාස්තුවක් අය කරනවා. අපේ පළාතේ මේ ලොක් සටහන් ගාස්තුව අය කරන්නේ පෞද්ගලික බස් සමාගමක්. මම ඉල්ලීමක් කරනවා, ඒ කියන්නේ මම දැනුවත් කරගන්න අවශ්‍යයි ඔබතුමාගේ රජයකට හිමි වෙන්න ඕනි ගාස්තුවක්. පළාත් සභාවට හිමි වෙන තිබෙන ගාස්තුවක් මේ පෞද්ගලික බස් සමාගමක් එකතු කිරීම නිහඬව පළාත් සභාවේ අදාළ පුද්ගලයන් කටයුතු කරනවා. මේක නීතියානුකූල තත්ත්වයක්ද එසේ නොමැතිනම් ඔතුමා මේ පිළිබඳව ගන්න පියවර මොකක්ද කියලා අහන්න කැමතියි.
මම ඒ සම්බන්ධ නීති තත්ත්වය කියන්න මේ අවස්ථාවේ මට බැරි වෙනවා. මම ඒ ගැන සොයා බලලා ඒ සම්බන්ධයෙන් ප්‍රියමාර්ගයක් ගන්න ඒකත් මේ සභාවටත් දැනුවත් කරන්න.
හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ කරමු.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ කරු. හැමතිතුනේ අපි දන්නවා දැන් මේ බස් පර්මිට් එක ලබා ගත්තාට පස්සේ ගන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. ඒ අතරින් තමයි ප්‍රධාන නගරයක් හරහා යන්න දෙන්නේ නැහැ. මධ්‍යම රජා හරහා ඒ ප්‍රධාන අමාත්‍යාංශය හරහා බලපත්‍ර දෙන නිසා. ඒක කුඩා නගරකින් ආරම්භ කරලා ප්‍රධාන නගරයක් හරහා තමයි යන්න කටයුතු කරන්නේ. මෙන්න මේ ප්‍රශ්න නිසා තමයි ඇත්තටම මේ බස් අතර ඇක්සිඩන්ට් එක වැඩි වෙන්නේ. මොකද කොළඹ ඉඳලා යන බස් එක දැන් අපි කියමු 99 බස් රථය ගත්තොත් තවත් 99 රූට් එකේම දුවන බස් පර්මිට් එකක් දෙනවා පොඩි අතුරු ගමකින් නමක් දාලා. ඒතොර ඒ ගමෙන් එළියට එනකොට අර පාරේ එන්න නිසා තමයි මේ බස් රේස්වේ ඉන්න කට්ටිය කියන්නේ නාඩි අල්ලන්න කියන කාරණේ. ඒ නිසා තමයි මේ වසරබුදේ සහ ඒ වගේම මගින්ට තියෙන අපහසුතාවයේ දිගින් දිගටම සිද්ධ වෙනවා. අපි දැක්ක පෞගේ කාලේ ගැමිණි මාතාවකර පවා බස් රථයේ කොන්දොස්තරවරයා විවිධ විදිහට අදත්තයටන් කටයුතු කරා. ඉතින් මම හිතනවා ඔබතුමාට මැදිහත් වෙන්න බැරිද? මැදිහත් වෙලා මේ ක්‍රමවේදය එක පිළිවෙලකට අරගෙන මේ බස් අතර තරඟය ඇති නොවන විදිහට කටයුතු කරන්න වැඩපිළිවෙලක් හදාන්න ඇමතිවරයා හැටියට.
ඉතින් මේ සම්බන්ධයෙන් අපි ප්‍රවාහන අමාත්‍යාංශයත් එක්ක කතා කරලා අධිකාරියත් එක්ක කතා කරලා මේ නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ වැඩපිළිවෙලක් පටන් ගමු.
හොඳයි. තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා ගෞරවන්තතුමා.
අනාගතතුමනේ මම හිතන්නේ ඇමතිතුමා මම හිතන්නේ ධනාත්මකව උත්තර දෙන්නේ නැහැ මේකට. කලින් ඉඳලත් එහෙමයි. දැන් මේකටත් මම දන්නේ නැහැ දෙයිද කියලා මම යෝජනා කරන්න හදන්නේ.
මම ඔබතුමා
ආයමනික ඝට්ටනයක් කරනවා ගරු ඇමතිතුමා ඔබතුමාගෙන් අහන්නේ රගකියෝගේ ඇමතිවරයෙක් ඇටියට
මම පළාත් සභාව පළාත් පාලන ඇමති වුණත් මට මාර්ග ප්‍රවාහනය සහ මේ ප්‍රවාහන අමාත්‍යාංශයේ පළාත් සභාවේ ප්‍රවාහන අමාත්‍යාංශය ගැන ප්‍රශ්නයක් යොමු කරා නම් ඒ සම්බන්ධයෙන් මට සොයා බලලා තීන්දුව తీර ගන්න වෙනවා. ඔබතුමා කියන ප්‍රශ්නයට මට හැම එකට ඔබතුමා ඉල්ලන විදිහට මට උත්තර දෙන්න බෑ.
නෑ ඔබතුමා ගැන සාකච්ඡා කරනවා කියවනේ ඔව්.
ගරු කතානායකතුමනි මට මේ පළාත් සභාව සම්බන්ධයෙන් යොමු කරන ප්‍රශ්න මම සොයා බලලා අතුරු ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. මේ අතුරු ප්‍රශ්නයක් අහනකොට මට ධනාත්මක උත්තරයක් දෙන්නා කියලා මෙතුමටයි මහාමතුමත් තියෙන දෙක තියෙන ප්‍රශ්න නිසා මේ සභාවේ කාලය නාස්ති කරන්න බෑ.
ඔව් පළවෙනි ප්‍රශ්න දෙක බොහොම ලස්සනට ගියා මේ තුන්වෙනි එක ආපහු අවුලක් එනම ඔව්.
කාලේ ඉතින් ඔබතුමා මගේ අයිතිය ගැන කතා කරනවා මම කතානායකතුමායි අයිතිය ගැන කතා කරයි. ඉතින් කරුණාකරලා ඉන්න. ඔබතුමා ආද මොකද්ද කරලා තියෙන්නේ? ගරු කථානායකතුමනි මට අවස්ථාව දෙන්න මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නේ අහන්න
අහන්න ප්‍රශ්නේ අහන්න
ගරු කථානායකතුමනි
අවස්ථාව දෙන්න
මම ඇත්තටම මගේ පිළිතුරට උත්තරේ නෙමෙයි ඉල්ලන්නේ වගේ කියවුතු ඇමතිවරයෙක් හැටියට බුද්ධිමත් ඇමතිවරයෙක් හැටියට ගත යුතු ක්‍රියාමාර්ග දැන් මම තව යෝජනාවක් කරන්න හදන්නේ මෙතුමා
යෝජනාව
තමයි
making a proposal let me make the proposal
ගරු
Yeah, so you
ගරු කථානායකතුමනි මගේ යෝජනාව තමයි දැන් මේ රටේ තියෙන ප්‍රශ්නේ මේ කුණු කසල ප්‍රශ්නය. ඒතකොට ඒ තුලින් තමයි හටගන්නේ ඩෙංගු ප්‍රශ්නේ. අපි දකිනවා මේ බස් වල ගමන් කරන මගී සංඛ්‍යාවත් එක්ක බැලුම් පලාතෙන් පලාතට මේ බස් ගමනාගමනේ සිද්ධ වෙනවා. වෙයි අපි කොතෙක්ද කියලා බැලුවොත් මේ මගීන් ගෙනියන මේ කුණු කසල විධිමත්ව බැහැර කිරීමක් කරන්නේ නැහැ. බස් සම්බන්ධව ගත්ත ප්‍රශ්නයන් නිසා දැන් පළාත්පාලන ඇමතිතුමා හැටියට පළාත්පාලන ආයතනයේ හිටපු නියෝජිතයෙක් හැටියට මොකද මම දන්නවා මගේ නගරේට විවිධ පළාතෙන් ඒ දවස්වල ආවා මේ ඔය ඔය කියන බස් ප්‍රමාණය. එතකොට ගරු ඇමතිතුමා ගරු කථානායකතුමනි අපි හදන්න ඕනි පළාත්පාලන ඇමතිවරයා හැටියට දැන් පළාත්වල තියෙන ඔය බස් ස්ටෑන්ඩ් වලට එන බස්වල එහෙම නැත්නම් අපි දන්නවා සමහරවිට මේ තියෙන බස් එක යන ගමන් කුණ්ඩක එළියට දාන නිසා එහෙම නොවන වග බලා ගත යුතු වැඩපිළිවෙලක් හදන්න. මොකද අද පළාත්පාලන ආයතන සියල්ල මම හිතන්නේ ක්‍රියාත්මක නොවන තත්ත්වයක තියෙන කොමසාරි සොරුහා ලේකම්තුමාලා තමයි පාලනය කරන නිසා මම හිතන්නේ මේ පළාත් සභාව හරහා ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් මෙතුමාට හදන්න පුළුවන්ද හදනවද කියන කාරණේ කියන ප්‍රශ්නේ තියෙන. හැබැයි පළාත් ප්‍රධාන ඇමතිතුමාගේ ප්‍රශ්නේ මෙතුමා කතා කරනවා ඒක ජනාධිපතිතුමාත් දන්නවා මෙතුමාලා ඒක විසඳන්න කටයුතු කරන්නේ.
You take note of that, we'll go to the next one.
I'll take note of it.
Yeah, sure, yeah, take a note of that.
He's, work, he's wasting valuable time here.
Paha Garu S.M. Marikar Mathima Adhyapan Amitma Gansi Mata. Garu Salman Mathima Sudesh Katri Amitma Gansi Mata. Garu Douglas Devanand Mathima Bandhanagar President Puruttapan Amitma Gansi Mata.
Kirkandre.
ගරු කථානායකතුමනි බන්ධනාගාර ඇමතිතුමාට අද හදිසි අවශ්‍යතාවය නිසා පැමිණෙන්න බැරි බවත් පිළිතුරු දෙන්න කියලා දැනුම් දුන්නා. A1 වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගම්මාන කීපයක යුද්ධය හේතු වෙන අවතැන් වූ බව දන්නවද කියලා අහලා තිනවා පිළිතුර ඔව්. A2 2009 වර්ෂයේදී එසේ අවතැන් වූවන්ගෙන් පවුල් 130ක් කිසිදු මූලික පහසුකමක් නොමැතිව නැවත පදිංචි කළ බව අහලා තියෙනවා පිළිතුර ඔව්. මෙතෙක් ඔවුන්ට රජයේ සහන හෝ නිවාස යෝජනා ක්‍රම හෝ නොලැබුණු බව දන්නේහිද කියලා අහලා තියෙනවා පිළිතුර. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ මූල්‍යාධාර යටතේ කට්පහපුරම් ගම්මානයට අයත් ප්‍රතිලාභීන් 6 දෙනෙකුට 2016 වර්ෂය තුළ පවුල් ඒකකයකට රුපියල් 100,000 බැගින් ජීවනෝපාය ආධාර පහත සඳහන් ආකාරයට දෙන ලදී. ලිං ඉදි කිරීම ප්‍රතිලාභීන් 10 දෙනෙකුට දීලා තිබෙනවා. යතුරු පැදි ලබා දීමට ප්‍රතිලාභීන් 1 කෙනයි. කෘෂි උපකරණ ලබා දීම ප්‍රතිලාභියෙකුට. අප අමාත්‍යාංශ විසින් ප්‍රතිලාභීන් 32 දෙනෙකුට 2016 වර්ෂයේදී මෙම ගම්මානය තුළ වැසිකිළි ඉදි කර දී ඇත. අප අමාත්‍යාංශ විසින් 2015 වසරේදී රුපියල් මිලියනයක් වටිනා මාතෘ ලදරු සෞඛ්‍ය මධ්‍යස්ථානයක් මෙම ගම්මානයේ ඉදිකර දී ඇත. ඊළඟ ප්‍රශ්නය හැටියට අහනවා A1 මෙම ජනතාවට නිවාස යෝජනා ක්‍රමයක් සහ නැවත පදිංචිවන් සඳහා අවශ්‍ය අනෙකුත් සහනයන් ලබා දීමට පියවර ගන්නේද කියලා පිළිතුර ඔව්. එසේ නම් මෙම පියවර මොනවද කියලා අහලා තිබෙනවා. පිළිතුර උතුරු නැගෙනහිර පළාත් තුළ පැවති යුද්ධයේ හේතුවෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් අප අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩපිළිවෙල සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ අමාත්‍යාංශයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ නිර්ණායකවලට අනුකූලවයි. මෙම නිර්ණායක යටතේ කට්පහපුරම් ගම්මානයේ ජනතාව ප්‍රතිලාභීන් හැටියට තෝරාගනු ලැබුවහොත් ඔවුන්ට අවශ්‍ය සියලු සහනාධාර ලබා දීමට අප අමාත්‍යාංශයේ කටයුතු කරනු ඇතැයි ප්‍රකාශ කරනවා. අවසන් යුද්ධයේ පැවති වකවානුව තුළ මුළුමනින්ම විපතටපත් වූ ගම්මානවලට මේ අමාත්‍යාංශයෙන් සංවර්ධන වැඩපිළිවෙල යටතේ ප්‍රමුඛත්වයක් ලබා දෙන බවත් එතුමා විසින් දැනුම් දෙන්න කියලා තියෙනවා. නොයේසේ නම් මන්ද කියලා අහලා තියෙනවා ඒක අදාළ නොවේ.
Okay honorable member right
ගරු මහින්දානන්ද අලුත්ගම මැතිතුමා ගරු කර්මාන්ත වාණිජ කටයුතු ඇමතිතුම ගැසීමට
මඟානවා. ඒ 190 million rupees to 19 factories, four factories, however, messes are being taken to lease and the land blocks allocated to the closed down factories to new industrialists after their project proposal are processed and recommended by the Regional Industry Service Committee and Ministry's Project Evaluation Committee, and thereafter with the approval of the cabinet ministers. Yes, there is during the last 2 years, improvements have been made to infrastructure facilities by constructing drainage systems and by renovating main road about 1,000 meters and by roads about 410 meters in length, spending 29 million rupees. The Department of National Planning has allocated another 20 million for the purpose of the administration building. 20 million.
Sorry?
20.
This year?
Yeah. This planning to build. Now 20 million already allocated from the national planning.
Okay. පළවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමා දන්නවා මේ කර්මාන්තපුරයේ සඳහා කර්මාන්ත අමාත්‍යාංශයෙන් විශාල ආයෝජනයක් කරලා මේ කර්මාන්තපුරයේ ආරම්භ කරා මේ කර්මාන්තපුරයේ ආරම්භ කරනකොට ඔබතුමා දැන් උත්තර දුන්නා ආරම්භක කර්මාන්ත සංඛ්‍යාව සහ මේ වෙනකොට වැසී ගිහුල්ල දෙන කර්මාන්ත සංඛ්‍යාව ඒ වගේම අලුතෙන් කර්මාන්ත කිසිවක් එන්නේ නැහැ ඒ නිසා මේ කර්මාන්තපුරයේ කරපු ආයෝජනයේ ප්‍රතිඵලයක් නැති නිසා තමයි මම ඇමතුමාගේ අවධානයට යොමු කරන්නේ පළවෙනි එක තමයි කරුවේ අමතුමා මේ කර්මාන්තපුරයට එන ආයෝජකයෝ විශාල මුදලක් දැන් එතන ප්‍රධාන කර්මාන්ත ශාලා තුනක් තිබ්බා අමතුමා ඒ කර්මාන්තකරුවෝ ආයෝජනය කළ කර්මාන්ත ශාලා හදලා යම් ඒගොල්ලන්ට ආර්ථික මොන හරි ප්‍රශ්නයක් එනකොට ඒ අයට කාටවත් කතා කරන්න කෙනෙක් නැහැ ඒ නිසා දැන් අපි හිතමු මූල්‍ය ප්‍රශ්නයක් තියෙනවා බැංකු ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා ඔබතුමාගේ අමාත්‍යාංශය හරහා මේ වගේ ඔබතුමාගේ අමාත්‍යාංශයක දෙන කර්මාන්තපුරවල ආයෝජකයන්ට යම් ප්‍රශ්න පැන නගින වෙලාවට ඒවා විසඳීම සඳහා යම් වැඩපිළිවෙළක් ඔබතුමාගේ අමාත්‍යාංශයේ තියෙනවා.
ඒ සම්බන්ධව අපි සියලුම කර්මාන්තකාරයෝ එකතු කරගෙන අපි දිස්ත්‍රික් කමිටුවක් දිශාපත්තුමාගේ යටතේ හදලා තිනවා. එවරි මාස 3ට සරක් ඒක රස් වෙනවා. ඒකට පළාත් සභා මාමතුමාගේ රෙකමෙන්ඩේෂන් අනුව අපි සභාපතිපත් කරලා තියෙනවා මේ පළාතකට එක්කිනේ. ඒක රිස්ක් කමිටි කියලා තියෙන ඒ කමිටිත් රස් වෙලා ඒ පස්වල් විසඳනවා ඒ අතර අපිත් මමත් සියලුම අපේ කර්මාන්ත පුරවල ඉන්න ඉන්වෙස්ටර්ස්ලා සමග මාස 6කට සරක් අපි හම්බෙලා යාලගේ ඉෂුස් අපි විසඳනවා අපි ඒරියා බයිස් ඒරියා ගිහිල්ලා අපි කරලා තින්නේ ලාස්ට් මීටින් අපි කරේ වෙන්නපුව මීටිමක් කරා ඒක
කර්මාන්ත පුරේට එක සැරයක් ඇවිල්ලා ගිහිල්ලා තිබුණා ඇමතුමා දැක්කා මේ එකේ විශාල කර්මාන්තය ලැබෙයි ඇමතුමා ඔය කියන යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ නැහැ. ඔබතුමා කවද දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සහ පළාතේ මහ ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් එහෙම කමිටුවක් තියෙනවා. ඒ ගැන හොයලා බලන්න කියලා ඔබතුමා හොයලා බලන්න අවුරුදු ගානකට ඒ කමිටුව රැස් වෙලත් නැහැ හොයලා බලලත් නැහැ. ඒත් ඔබතුමා කියනවා මාස 6කට සැරයක් මේ ආයෝජකව ඔබතුමා කතා කරනවා කියලා. මේ කර්මාන්තකරුව මම හම්බුණා ඇමතුමා. මම කියන්නේ කුමන ආණ්ඩුවකින් හරි කර්මාන්ත
මම හම්බෙලා එතුමාලගේ ඉල්ලීම උඩ 20 මිලියන් 29ක් ගිය අවුරුදු බජට් වලින් මම ආවට පස්සෙ මුදල් වෙන් කරලා ඒ පාර හදලා දුන්නා. ඒක එයාලගේ ඉල්ලීම උඩ ඒක හදලා දුන්නේ ඒක. ඔව් හම්බෙලා නැත්තම් ඒක කොහමද වෙන්නේ ඒක? මමම ගියා ඒක පාරක් ගියා උත්.
මගේ ප්‍රශ්නේ එතුමා මේ පාර හදන එකවත් මේ යටිතල පහසුකම් ප්‍රශ්නේ නෙවෙයි මගේ ප්‍රශ්නේ. ආයෝජකයෝ විශාල මුදලක් ඔබතුමාලා කර්මාන්තපුරයේකට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් දීලා යටිතල පහසුකම් දීලා හැදුවට පස්සේ ආයෝජකව විශාල මුදලක් කරගෙන ණය අරගෙන කර්මාන්ත ශාලා කරගෙන යනවා. හැබැයි ඒ කර්මාන්ත ශාලාව වැටුනම මොන හරි යම් ප්‍රශ්නයක් මූල්‍යම ප්‍රශ්නයක් හෝ නැත්නම් කම්කරු මොන හරි ප්‍රශ්නයක් ආපුවම ඒවට මැදිහත් වෙන්න කවුරුත් නැහැ මෙතුමා. ඉතින් අපි කියන්නේ අර නේ අපි කියන්නේ අර ඔබතුමා කිව්වනේ මාස 6කට සැරයක් හම්බ වෙනවා කියලා. ඔබතුමා ඒ හම්බ වෙන එකේ දැන් මට කිව්වා ඔබතුමා හම්බෙන්න ඇවිල්ලා මාත්‍යංශයේ විවිධ යෝජනා ඒගොල්ලෝ දුන්නයි කියලා. හැබැයි ඒ වගේ විසඳුමක් නැහැ මෙතුමා. ඒවට විසඳුම් ලැබෙන්නේ නැහැ හරියට. ඉතින් මම ඔබතුමාට කියන්නේ ඒක නිසා ඔබතුමා දැක්කා එක අපේ ප්‍රදේශයේ තපරේ සමාන නැමතුමා අපේ ප්‍රදේශයේ රැකියා 2000ක් විතර 1500ක් විතර මේ කර්මාන්තශාලාවල අහිමි වුණා. ඒක අපේ ප්‍රදේශයටත් පාඩුවක්, ආයෝජකයන්ටත් පාඩුවක්. ඒ නිසා මම ඔබතුමාගෙන් එක්ක පළවෙනි සහ අවසාන ප්‍රශ්නේ එකයි මම අහන්නේ. මේ කර්මාන්තපුර හදනවා වගේම ඇමතුමා, ඔබතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ මේ පිළිබඳ හොයා බලන යම් වැඩපිළිවෙළක් ඔබතුමාගේ අමාත්‍යාංශය අතර ගණ්ඩායි කියනවා. දිසාපතිතුමාලා, මහමෙතුමාලා ප්‍රාදේශීය කළ මේක කරන්නේ නැහැ. මේක ඔබතුමාගේ අමාත්‍යාංශය අතර ගන්න, ඔබතුමාගේ නායකත්වයෙන් මේක හොයලා බලන්න කියන එක තමයි කියන්නේ. නැත්නම් මේ ඔක්කොම ඇහෙනවා ඇමතුමා.
The honorable minister, please give attention to that.
Okay, okay, we'll take action. But මම පොඩක් පැහැදිලි කරන්න ඕන, මේ 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 පළාතට නියෝජ්‍ය අධ්‍යක්ෂක කෙනෙක් අපේ මිනිස්සුම ඉන්නවා. දෙමුත් මම ඒකයි පරක්කුනේ මට තේන්න. දැන් ප්‍රෝග්‍රෙස් වී මීටින් තියලා ආවේ ඔබතුමා කියන විදිහට. මම අනිවාර්යෙන් ඒ සියලුම ෆැක්ටරිස් ඕනර්ස්ලා ගෙන්නලා එලට තීර පස්සම විසඳන්නම්. මම දන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමා 1500ක් ජොබ් එකේ මේ මේ අවුරුදු දෙකක් ඇතුළත නැති වුණාද ඔබතුමා කියන්නේ?
ආණ්ඩුවකට කියනවනේ මේ දිගටම අපේ කාලෙත් වෙච්ච ප්‍රශ්නයක් ඇමතුමා. අපේ කාලෙත් මම මේක කතා කරා, මට විසඳුමක් ගන්න බැරි වුණා. මම අඩු ගන්නේ ඔබතුමාට කියන්නේ, ඔබතුමාලගේ කාලේ හරි මේකට මැදිහත් වෙනවා නම් හොඳයි.
හොඳයි. ගරු ඇමතුමා වෙන අවධානය යොමු කරන්න.
Thank you.
ප්‍රශ්නය ගරු වෛද්‍ය නලින්ද ජයසිංහ ඇමතුමා, කර්මාන්ත ආමානජි කටයුතු ඇමතුමා ඇසීමට.
මම අහනවා ගරු කතා නායකතුමා.
ડોક્ટર නලින්ද.
Yeah, that's right.
Yes, A3, there were no quotation called through the tender process. However, letters of credit were opened based on the invoices sent from the General Treasury and the Line Ministry to the former chairman of Langa Satusa Limited. Under letter of credit, I think there are eight times, I think, bank issue a credit letter. I will submit you. Under the DP terms only they paid. For payments to the customs, there are 132 million 770,072 cents. Port Authority payment, that also 648 million plus. The payment made to the Port Authority for demurrages 187 million and 621,000. Five, import price and sale price, the white raw imported price is 64 rupees, selling price per kilogram 50 rupees. Nadu rice imported price 64 rupees, that time they selling price was 55 rupees. Ponni samba, the imported price 75 rupees. The selling price was 60 rupees. Six, there are total loss of incurred 2.3 billion. A7, estimated quantity sold 176 metric ton for the human consumption, issued for the animal food 68,000 metric ton. Total quantity sold 245,158 metric ton. The date of cabinet approval given 16 March 2016, quantity issued as animal feed 80,000 metric ton. That nine, there are detailed description I can submit to honorable member. 10 also, what firms purchased, there are Ceylon grain elevator, the Prima, they are 30,500. Gold coin 10,500, New Hope 2,800, Pusalla 12,000, Fortune Agro 5,000 metric ton, Superfeed 5000, CIC 1000, the Darul Farm 282,000, LMP Traders 300,000 kilos. Altogether 68,282 tons.
Repeat the answer for A1.
A1, 257,557 million.
මේ සම්බන්ධයෙන් මේ සහල් තොගය ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය නැහැ මේ සමස්ත ප්‍රමාණයට. ඔබතුමා කියනවා 257,000ක් කට වැඩි මෙට්‍රික් ටොන් ප්‍රමාණයක්. නමුත් කැබිනට් අනුමැතිය තිබෙන්නේ මා දන්න හැටියට මෙට්‍රික් ටොන් 50,000ක් ඒත් මෙට්‍රික් ටොන් 5000 බැගින් ආනයනය කිරීම සඳහා. එතකොට මේ ආකාරයට කැබිනට් තීන්දුවත් උල්ලංඝනය කරලා සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් දැනට අමාත්‍යාංශ විසින් අරගෙන තිබෙන එයාට එරෙහිව අරගෙන තිබෙන නීතිමය ක්‍රියාමාර්ග තිබෙනවද?
මේක ඇත්තටම මේ සම්බන්ධව FCID ජනාධිපති කොමිෂන් බයිබරි ඒ තැන තුනකම ඉන්කුවාරියක් යනවා මේ සම්බන්ධව. සියලුම ඉහළ නිලධාරි එදා හිටියේ නිලධාරිවරු ඔක්කොම ඉන්කුවාරි වලට ගින් ආවා. දැන් ඉන්න ඇමතිවරය හැටියට මමත් එක දවසට ගිහිල්ලා මේ සම්බන්ධව තොරතුරු ඉල්ලලා තිබුණා ඒක දීලා ආවම. මොනවද?
පිළිතුරු දෙන්න ගර්මන්.
ඔව්.
කියන්න ප්ලීස්. You can reply.
අට පැහැදිලි නැහැ.
ප්‍රශ්න අහන්න ගරු මන්ත්‍රීතුමා දැන්.
යතුරු ප්‍රශ්නය?
නෑ වෙනින් ඉන්නේ.
ඔබතුමා දැන් මේ ගත්තොත් සතොසට තිබුණු අලාභය රුපියල් කෝටි 230ක්. නමුත් දැන් මේක තමුන්නාන්සල ගාණ්ඩු යටතේ නෙමෙයි 2014 සැප්තැම්බර් ඉඳලම මතුවෙන ප්‍රශ්නයක්. මේ ගැන විගණකාධිපතිතුමා විශේෂ වාර්තාවකුත් නිකුත් කළා. හැබැයි දැන් FCID එකේ හරි CID එකේ හරි කොහේ හරි මේක විභාග වෙනවා කියලා කියමින් දැන් වසර 3කටත් ආසන කාලයක් ප්‍රශ්නය දෙය තිබෙනවා මිසක් කිසිවෙකුට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ මේ අලාභය අය කරගන්නට හෝ දඬුවම් පමුණවන්නට. ඒ සම්බන්ධයෙන් ඔබතුමා කියන්නේ මොකද්ද?
මේ සම්බන්ධව ඒ ඉන්කුවාරි යන නිසා ඒ අදාළ ඉන්කුවාරි කරන තැන්වල තොරතුරු ඉල්ලපුවාම ඔක්කොම අපේ ආයතනෙන් දීලා තියෙනවා. ඒක අර තව ඔබතුමා කියන විදිහකට මේගොල්ලෝ පාඩු දරන්න රුපියල් 74කට ආනයන කරලා රුපියල් 50ට විකුණලා තියෙනවා. ඒ වෙලාව හිටියට එමය විකුණලා ඒකෙම 2.3 බිලියන් අඩුවෙන් විකුණපු නිසා පාඩු ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තව පාඩු උනේ විකුණන වෙලාවදී ඇවිල්ලා ඒවා බ්ලොක් කරලා අර ඒක කාලයේදී අර ඉන්කුවාරි වෙලාවදී වහලා තිබිච්ච නිසා ඒකත් සමහර ඒවා නරක් වුණා. තව ඒ කාලය අර කල් ගිය නිසා ඒ පාඩු තුනක්. ඒ නිසා මේ ඉන්කුවාරි යන නිසා අදාළ ඇමතිවරයා හැටියට මම මේ සම්බන්ධව තොරතුරු ඔක්කොම ඉන්කුවාරි කරන තැනකට දීලා තියෙනවා. ඒ සම්බන්ධව කැබිනට් එකටත් මම නෝටු ද කැබිනට් මොකද්ද මේ වුණේ කියලා ඒ සියලුම විස්තර අපි කොස්ට් ඔෆ් ලිවිං කමිටුවක් තියෙනවා කැබිනට් අපේන්ඩට් කමිටි. ඒ සභාපතිතුමයි මමයි ඒකට සබ්මිට් කරලා ඒක කැබිනට් එකටත් අපි දෙනු දීමක් කරලා තියෙනවා.
හොඳයි ඊළඟ ප්‍රශ්න අහන්න ගමුද? ඔව්. ගරු අනුර කුමාර මහත්මයා.
ගරු කථානායකතුමනි මේ ප්‍රශ්නේ අනුව මිලියන 2500කට වඩා වැඩි පාඩුවක් මේ හරහා සිදු වී තිබෙනවා. ඒ පාඩුව එතුමා කිව් පරිදිම ගරු කථානායකතුමනි ආනයනය කරන ලද මිලට වඩා අඩුවෙන් විකිණීමත් ගෙන එන ලද සහල් තොග තැන්පත් කිරීම හරහා සිදු වූ විනාශයත් හරහා තමයි පාඩුව සිදු වෙලා තිබෙන්නේ. හැබැයි ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මෙම ආනයනය කරන ලද සහල් කල්ලිකුතු වූවාට පසුව ජනතාවගේ පාරිභෝජනය සඳහා සුදුසු නැතයි කියලා නිර්දේශ කරලා ඒවා සත්වාහාරවලට ලබා දෙන්නේ කියලා නිර්දේශයක් ලබා දුන්නා. ඒ නිසා ඒ සහල් කල්ලිකුත්තු වී තිබෙන නිසා මිනිසුන්ගේ පරිභෝජන සුදුසු නැති නිසා ඒවා සත්වාහාරවලට ලබා දිය යුතු කියලා නිර්දේශයක් ලබා දී තිබියදී සමහර තැන්වල මෙම සහල් යලි මෝල් හිමියන් වෙත ලබා දීලා ඒවා පිරිසුදු කොට නැවත පරිභෝජනය කරන ජනතාව වෙත ලබා දීම තොරතුරු පහුගිය දවස්වල වාර්තා වෙලා තිබුණා. ඒ කියන්නේ සත්වාහාරවලට නිකුත් කළ යුතුය කියලා නිර්දේශ කළ තිබුණු සහල් නැවත මූල් නිමියන් වෙත ලබා දීලා නැවත ඒවා පොලිස් කරලා පරිභෝජන කරන්න ලබා දීලා තිබෙනවා. ඒ පිළිබඳ මා දැක්ක මාධ්‍ය වාර්තා කළා තිබුණා. ඒ වගේම පිළිබඳ වැටලීම් කීපයක් සිදු කරලා තිබුණා. ඔබතුමාගෙන් දැනගන්න කැමති මෙම ජනතාවට පරිභෝජනයට සුදුසු නොවන සහල් නැවත වෙළඳපොළට නිකුත් කිරීම සිදු වූයේ කෙසේද කියලා.
සත්වයන් නොසුදුසු හාල් කියලා ඒ වාර්තාව ආවට පසුව ඒවා අපි මෝල් හිමියන්ට වික්කත් නැහැ. ඒවා ඒ පෝල්ටි වලට තමයි, ඒ ෆැක්ටරිස් වලට තමයි දුන්නේ. ඒකද ඒ කමිටුවක් පත් කරලා දුන්නේ. ඒක ඔබතුමා කියන එක මාධ්‍යෙන් එක දවසක් වෙනවා. ඒක මැට්‍රික් ටන් 3000ක් සම්පකාර අංශයෙන් ඒගොල්ලෝ 3000ක් ආනයන කරලා තිබුණා. ඒවා අපේ කොස්ටල් ලිවින් කමිටියකට ඒගොල්ලෝ ඉදිරිපත් කරා. මේක අපි විකුණන්න පොලිස් කරලා විකුණන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ වார்த்தාවක් ගත්තා ඇනලිස් ඩිපාර්ට්මන්ට් හෝ එහෙම නැත්නම් ඒකට සුදුසු ආයතනයෙන් ඒ වார்த்தාවක් අරගෙන ඒවා කන්සම්ප්ෂන් එකට සුදුසු කියලා. ඒ වார்த்தාව ආවට පසු තමයි ඒ 3000යි මම හිතන්නේ මෝල් හිමියන්ට දීලා තිබුණා. ඒක මාධ්‍යෙන් මම හිතන්නේ ඒක මාධ්‍යෙන් ඒවා ඒක ඒ වෙලාවදී ප්‍රකාශයක් කරා මේ වගේ වැරදි වැඩක් වුණා කියලා. ඒකෙන් පස්සෙ අපි සොයා බලනකොට ගරු මන්දුරතුමා ඒක පිළිවෙලක් අනුවයි කරලා තිබුණේ. ඒකෙන් පස්සෙ ඒ ඒ ඒ ඒ වார்த்தාව කරාට පස්සෙ අපේ නෙලදාරි කොන්සියුමර් ඇෆෙයර්ස් ඔතෝට ඒකත් මගේ අමාත්‍යාංශයට දෙන ආයතනක්. ඒ නෙලදාරිවරු තමයි ඒකත් ගිහිල්ලා ඒ වැටලීම් කරේ. ඒ නිසා ඒකෙන් පස්සෙ ඒක කල් මදි කියලා කොටස භාගයක් වගේ කන්සම්ප්ෂන් එකට සුදුසුව වික්කා. කල් ගිය නිසා ඉතුරු ඒක විකුණන්න බැරි වුණා. ඒකත් එයාලාට කන්සම්ප්ෂන් එකට දෙන්න බැරි වුණා.
ඔව් අපි මේක අද ප්‍රශ්න තව මිනිත්තු
ඒක සතසට ආපු හාල් නෙමෙයි කරු මන්දුතුමා.
අපි මේ කතා කරන්නේ අපේ රටේ ජනතාව පරිභෝජනය කරන ආහාරයට ගන්න ප්‍රධානම වර්ගයේ සහල් පිළිබඳව. ගරු කතානායකතුමනි, මේ සහල් කල්ලිකුත් වෙලා ජනතාවට පරිභෝජන සුදුසු නැතයි කියලා ඒවා කුකුල් කර්මාන්තයේ සඳහා ලබා දුන්නාට පසුව කිසිදු ක්‍රමවේදයක් නැහැ කුකුල් කර්මාන්තයට ලබා දෙන ලද මේ කල්ලිකුත් වූ සහල් එම කර්මාන්තේ විනිවිද යොදවනවාද? ඒවා වෙළඳපොළට ඒමේ වැළැක්වීම සඳහා තියෙන ක්‍රමවේදය මොකක්ද? ගරු කතානායකතුමනි, සිදු වී තිබෙන දේ තමයි සත්ව ආහාර සඳහා නිකුත් කරනවා කියන සහල් තොග ආයේ වෙන පාරකින් මෝල්ලිමියන් වෙත ඇවිල්ලා නැවත පොලිස් කරලා වෙළඳපොළට ඇවිල්ලා තිබෙනවා. මේක තමයි සිදු වී තිබෙන්නේ. එනිසා ඔබතුමාගෙන් දැනගන්න කැමති ඒ ලබා දෙන සහල් සත්ව ආහාර සඳහාම යෙදෙව්වා යයි කියන සාධකයක් මොකක්ද?
ගරු ඇමෙතුමා ගැන අවධානය යොමු කරන්න.
ඒ සම්බන්ධව පෙරදනීය ආයතනයෙන් තමයි මේ වාර්තාව අරගෙන සියලුම දේවල් එයාලගේ රෙජිස්ට්‍රේෂන් ඔක්කොම බලලා තමයි ගරු මන්දුරතුමා අපි නිකුත් කරේ. අපි ඔබතුමා කියන විදියකට මේ සත්වසෙන් ආපු හාල් ඒ විදියට මෝල් හිමියන්ට කාටත් යන්න පුළුවන් විදියකට නෙමෙයි ඒක දුන්නේ. ඒවා මම ඩොක්ටර් නලින්ගේ ඒකට මම මොන කම්පනිස් ඔබතුමා දන්නවා ප්‍රීමා CIC ගෝල්ඩ් කොයින් ඒ වගේ වැදගත් ආයතන ඒගොල්ලෝ තමයි ඒවා ඔක්කොම දීලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒවා ඒ සියලුම සාතික අපිට ලබා දීලා තමයි අපිට මුදල් ගෙවලා ඒවා ගත්තා. ඊට පස්සොත් කොන්සියුමර් ඇෆෙයර්ස් ඔතෝරිටි හරහා සොයා බලන්නයි ඒවා මොනිටර් කරන්නයි ඒවා වෙන තැනකට යනවද නැද්ද කියලා බලන්නත් අපි විශේෂ කමිටුවක් පත් කරලා ඒවා බැලුවා ගරු මන්ත්‍රීතුමා.
හොඳයි හොඳයි ගරු මන්ත්‍රීතුමා. ගරු ඇමතිතුමා, ගරු පද්ම උදේශාන්ත ගුණසේකර ඇමතිතුමා, කර්මාන්ත වාණිජ කටයුතු ඇමතිතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමා.
ඉත හොයාගත්තේ මේ ක්වෙස්චන් එක.
10 වෙනි ප්‍රශ්නේ.
ඒක තුමා යාපනය ගැන එදවස්වල හිටිය දෙමළ සිංහල මුස්ලිම් කර්මාන්ත ඔක්කොම තොරතුරු ඉල්ලලා තියෙන්නේ. එතටම කරු කතානායකතුමනි GA කාර්යාලයේත් මම බැලුවා අපේ අමාත්‍යාංශය එහෙම නැත්නම් අනිකුත් තැන්වල ඒවා කිසි දෙයක් නැහැ. නමුත් ඒ නිසා මම මෙතන අපේ Department of Census and Statistics ඒ දවස්වල ගත්ත තොරතුරු 1982 ඒක උඩ තමයි මේකට ඔබතුමාට උත්තර හදලා තියෙන්නේ. ඒවා මෙතන තියෙනවා mining and quarrying industry number of establishment 21, number of person engaged 1344, manufacturing site එකෙන් 667 establishment ඒකට engaged වෙච්ච අය 10,787, manufacture of food and beverage and tobacco 331 factories, 3743 persons engaged, like that textile wearing apparel and leather industries 130,924 person engaged. Manufacture of wooden wood products including furniture 73 number of establishment but 474 each sector altogether there are 10 sectors out of 10 sector 1355 establishment engaged people persons 22,868 other question, there is no any record available to answer this question. A2, A3, there is no any record. A4, a report can't table us. There is no information available to prepare a report in this regard. B, same answer. There is no any information. B2. B3 also, there is a the report cannot be tabled, there is no any information. The C does not arise.
Hari, Garu, Mantri Tuma.
Magya, Aturu Prashne, Tuma Pahadili Karapu Akarete, Bohomayak Bartha, Ekane Mama Ahuwe, Yapane Dishrike, Dambila Singhala Muslim Ho, Vinat Janavar Gavalta Adala, Yudhe Arambavimata Pera, Kotaram Vyapara Tibuneda, සරලව මම අවසාන වශයෙන් කරු කතානායකතුම ඇහුවේ එවැනි ව්‍යාපාර මේ වෙනකොට යුද්ධයෙන් පසුව නැවත ඒ ව්‍යාපාර ස්ථානගත වී තිබෙනවද ඒ මොන කුමන හෝ ජන වර්ගයකට අදාළව ඒ උරුමකරුවන් ඒ වර්තමාන උරුමකරුවන් හෝ සිටිනවාද කියන කාරණාව නමුත් මේ එතුමා කියන විදිහට
වාර්තා නැහැ කියන්නේ කරු
වාර්තා නැහැ කියන එක කියන්නේ නමුත් අපි දන්නවා කරු කතානායකතුමනි යාපනයේ දිස්ත්‍රික්කේ කියන්නේ එක පැත්තකින් සිංහල ව්‍යාපාරිකයන් හිටපු ප්‍රදේශයක් ඒ වගේම අනාදිමත් කාලයක් තිස්ස දෙමළ ජනතාව මහා ව්‍යාපාර තිබිච්ච ප්‍රදේශයක් ඔබතුමා කියන අර සංඛ්‍යාලේඛන අනුවත් ඒක සඳහන් වෙනවා මම අහන්නේ ගරු කතානායකතුමනි මේ යුද්ධේ නිම වෙලත් මේ ගියපු කාලය තුලදී සමහර විදි ආකාරයෙන් ඒ ප්‍රදේශවල නැවත පදිංචියට ගියපු සිංහලෝ දෙමළ මුස්ලිම් ව්‍යාපාරිකයන් ඉන්නේ ඇයි මේ තොරතුරු මේ වෙනකොට මේ වාර්තාගත වෙලා නැත්තේ ඔබතුමා ගමතැෂි
අන්තරතුමා මේක ඇත්තටම ඔබතුමා කියන එක සාධාරණයි දැනට නැවත පදිංචි කිරීම සම්බන්ධව සිංහල හා මුස්ලිම් ජනතාව අපේ අගමැතිතුමාගේ උපදේශ අනුව අපි කැබිනට් කමිටි ටාස්ක් ෆෝස් එකක් පත් කරලා දැන් ඒ වැඩ කටයුතු කරගෙන යනවා මුදා මේ නැවත පදිංචි කරන අමාත්‍යාංශය යටතේ ඔබ තුමා කියන විදිහකට ඒ පදිංචි කිරීම එන අතර අපිට පුළුවන් ඒ තොරතුරු ඒ වගේ ඉල්ලීමක් තියෙනවා නම් යාලට උදව් කරන්නත් පුළුවන් කම්පන්සේෂන් රෙපි ආයතනයක් තියෙනවා ඒ හරහා යාලට කම්පන්සේෂන් දෙන්නත් පුළුවන් ඒ වගේ තොරතුරු දැන් කොතරත් නැති නිසා මම කිව්වේ 1982 සෙෂන් දෙපාර්තමේන්තුව ගත්තේ එහෙම නැත්නම් අපි පොඩි ඒ අමාත්‍යාංශයේම පත්‍රය නෝටිස් එකක් දාලා ඒ මිනිස්සු කවුද හරි ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න ඕන කියලා ඉල්ලීමක් කරන්න ඕන
හොඳයි ගරු මන්ත්‍රීමය නම්
මගේ අහන ප්‍රශ්න තමයි මේකට මේ වෙනකන් 2009 සිට ඒ යාපනයේ හිටපු සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ ව්‍යාපාරිකයන් මේ කිසිදු රජයකින් ඉල්ලීමක් කරලා නැද්ද නැවත මේ යුද්ධෙන් පසුව යම් කිසි සාමකාමී වාතාවරණයක් ඇතුළත ඔවුන්ට ව්‍යාපාර කරන්න රජයේ කුමන හෝ ආයතනයකින් ඉල්ලලා නැහැ කියන කාරණාවද ඔබතුමා තහවුරු කරන්නේ
උනාක් මෙනික් ෆාමිලිටියේ දෙමළ අනාථ අර ඒ වෙලාව ආපු අනාථයෝ කොහොම පදිංචි කරා LTT එළවපු මුස්ලිම් සිංහල ජනතාව ඒ දවස්වල ආය පදිංචි කරන්න කිසිම වැඩපිළිවෙලක් ලංකාව ගිය ආණ්ඩුවත් කරුවත් නැහැ මේ ආණ්ඩුවත් ළඟදී තමයි ටාස්ක් ෆෝස් එකක් පත් කරලා ඒ පිළිවෙලක් කරනවා කරන්න වැඩපිළිවෙලක් කරලා තියෙන්නේ ඒම අද වෙනතුරු අපිට කවුරුත් ඒ වගේ පදිංචි වීම හරියට වෙන්නේ නැතුව මිනිස්සු ඇවිල්ලා තමුන්ගේ ව්‍යාපාර සම්බන්ධව කර්මාන්ත සම්බන්ධව ඉල්ලන්නේ නැහැ නේද අද වෙනතුරු ඉල්ලලා නැහැ නමුත් මම නම් කියන්නේ එයාලගේ ඒ වගේ ඉල්ලීම තියෙනවා නම් අනිවාර්යෙන් ඉටු කරන්න ඕනේ එයාලගේ ඉල්ලීම ඒකට ඕන නම් අදාළ එමෙතරේ හිටියට මම ඒ වගේ තොරතුරු දැනට එන අයගෙන් අරගෙන අපි අනාගතයේදී වැඩපිළිවෙලක් කරන්න.
මේ වැඩපිළිවෙල කියන්නේ අර මන්ත්‍රීතුමා දැන් වැඩපිළිවෙලක් තියෙනවනේ.
නෑ මම අහන අතුරු ප්‍රශ්නේ තමයි.
ඔව්. දැන් නැවත පදිංචි කිරීම ඔබතුමා සහයෝගයෙන් ඉවරයි.
නෑ නෑ නැවත පදිංචි කිරීම අමාත්‍ය නෑ නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා හැටියට ඔබතුමා නෑ නෑ මං අහන්නේ නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා හැටියට ඔබතුමා ගිය රජෙත් වැඩ කටයුතු කරපු විශේෂ භාර අමාත්‍යවරයෙක් නේ ඔබතුමා. එතකොට ඒ කාලය තුලදී මම දන්නවා ජාතික නිවාස අධිකාරියේ සතුව දැනුත් තොරතුරු ඇති නිවාස අධිකාරිය තුල යාපනයේ සිංහල මහ විද්‍යාලයේ එක්ක බැඳුණු උපැන්න තිබුණු ඉපදුණු සිංහල හැටියට ඉපදුණු සිංහල ව්‍යාපාරිකයන් ඒ ප්‍රදේශයෙන් පදිචුඩු ව්‍යාපාරිකයන් හිටි බවට. තොරතුරු ජාතික සජිත් ප්‍රේමදාස මෙතුමාගේ අමාත්‍යාංශ ජාතික නිවාස අධිකාරියම ඒ වාර්තා තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් සතුව තිබෙනවා. දිසාපති මම මේක වගකීමෙන් කියන්නේ. අග්‍රාමාත්‍යවරයා ඉන්න නිසා මම මේ කියන්නේ. මම වගකීමෙන් කියන්නේ දිසාපතිතුමා ගාව ප්‍රාදේශීය ලේකම්වරු ගාව මේ වාර්තා තිබෙනවා. තොරතුරු තිබෙනවා. ඇයි ඒ තොරතුරු ඔබතුමා සම්ප්‍රේෂණය කරගන්නේ නැත්තේ?
ඊයේ ඔබ ලියුම තියෙනවා යාගාව කිසිම ඩොකියුමන්ට් නැහැ කියලා. ඔබතුමා කියන එහෙම තියෙනවා කියලා. එහෙනම් ඔබතුමා ඒක දෙන්නකො මට
තියෙනවා. එහෙනම් ඔබතුමා හොයලා බලන්න කරුවන් තියෙනවා. කරුවන් මෙතුමා හරි.
දැන් ඔබතුමා එහෙනම් මමත් නැහැ කියලා කියන සිංහල මිනිස්සු ජීවත් වුණා. සිංහල පාසල් තිබුණා. නැන සිංහල මිනිස්සු ජීවත් වුණා. සිංහල මිනිස්සු ඒ බේකරි කරා කර්මාන්ත කරා ඒවා කරා. නමුත් තොරතුරු නැහැ. මං කියන්නේ ඔබතුමාට ඔබතුමත් ඒ වගේ ඉන්න කට්ටිය ඉන්නවා නම් දෙන්න මම උදව් කරන්නම් කියලා කියන්නේ ඒක.
බේකරි හොඳයි ගරු ඇමෙත්තමා දැන් කියවනේ ඔබතුමා ටික හොයලා බලන්න. ඔයාලා බලලා you take action.
නැන ජීයේ නැහැ කියලා කියනකොට ජීයේ හොයලා බලයි කරා. කියන එක මට පිළිගන්න බෑනේ.
හරි.
ආපනේ අතහැරලා ගිය බේකරි කරුව 300ක් පහුගිය දවසක උද්ඝෝෂණයක් තිබුණා. ඒ ඔබතුමා දන්නවද ජූනි 18 වෙනිදා මේ ඉරිදා පත්‍රයේ තියෙනවා. ඉතින් ඒ මම ඒක ඒ නිසාමයි මේ කාරණාව අහන්නේ. ඒ නිසා මම ඔබතුමා මේ ගැන හොයලා බලන්න සහ ඔබතුමාලා ජාතික සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවක් නිසා ඒ ලේබල් එක තිබෙන නිසා මම ඉල්ලනවා ඉතාම පැහැදිලිව යාපනයේ දිස්ත්‍රික්කයේ හා අනෙකුත් උතුරු ප්‍රදේශ දිස්ත්‍රික්කවල ඒ යුද්ධයේ හේතුවෙන් තමන්ගේ ව්‍යාපාර නැති වුණු දෙමළ හෝ සිංහල හෝ මුස්ලිම් හෝ කුමන හෝ ව්‍යාපාරිකයන්ට ඒ අවස්ථාව ලබා දෙන්න කඩිනම් අවස්ථාව දෙන්න
කියලා ජනවර්ගයන් නෙමෙයි සියලු ජනවර්ගයන්. Please take action.
ඒක අනිවාර්ය ඒවා අපි බලලා සයාබල්ලා ඒවා උදව් කරන්නම්. තව එකක් එතුමා මට චෝදනාවක් කරා මම නැවත පංජිකරීම් එමෙතුරට ඒ දවස්වල හිටියා කියලා. ඒ දවස්වල හිටිය එක ඇත්තයි මේ නාමල් මන්දුතුමා තින්නවා. ඒ දවස්වල ඒ ආණ්ඩුව පොලිසිය ඩිෂන් එකක් ගත්තා සිංහල මුස්ලිම් ජනතාව පදිංචි කරන්න නැහැ කියලා ආරම්භදි. මැනික් ෆාම්වල හිටිය නෑ නෑ ඒ දවස්වල මැනික් ෆාම්වල හිටිය ලක්ෂ 3ක් අවතන්ව දෙමළ සහෝදර ජනතාව ඇවිල්ලා හිටියා. ඒ කට්ටිය ආරම්භදි පදිංචි කරලා ඉවරුණාට පසුව තමයි සිංහල හා දෙමළ මිනිස්සු අවුරුදු 20කට පෙර එළවපු මිනිස්සු නිසා දෙවනි අධියරෙන් පදිංචි කරමු කියලා. පළවෙනි අධියර 90%ක් මම තමයි ඒ වෙලාව භාරකාර එමැතිවරයා. ඒවා පිළිවෙලක් කරනවා කරලා ඉවර වෙනකොට ඒ අමාත්‍යතුරෙන් මම අයින් වුණා. ඒ නිසා ඒ සිංහල හා මුස්ලිම් මිනිස්සු පදිංචි කරන්න බැරි වෙච්ච එක මම නෙමේ කාරණේ. ඒක කාරණේ කියන්නේ ඒ වෙලාව හැටියට ලෝකයේම ලොකු ඉල්ලීමක් තිබුණා මෙනික් ෆාම් කට්ටිය පදිංචි කරන්න ඕනේ කියලා. ඒ අනුව තමයි ඒක කරේ.
හොඳයි බොමිතුජි ගරු එමැතිවරයා given the explanation. මම ගරු සභාවේ අවධානය යොමු කරන්න කැමතියි. දැන්ටම 2:3 සවස් 2 පහ වෙලා අපිට තව තියෙනවා ප්‍රශ්න පහක්. 23:00 යටතේ ප්‍රශ්න තුනක් තියෙනවා. අමාත්‍යාංශ නිවේදන තියෙනවා. ඒ නිසා ගරු සභාවේ කාර්මික සහාය බලපොරොත්තු මේක ඉක්මනින් ඉවර කරන්න. නැත්නම් අද විවාදයට කල නැති වෙනවා. ඊළඟට ඇත්තේ ගරු නරින් බණ්ඩාර ජයමා මහත්තුමා කර්මාන්ත මානජ කමිටු මැසීමට. ගරු නලින් බණ්ඩාර මහත්තුමා නෑ. ගරු ඩර සලාපේරු මහත්තුමා සද්ධාපන. ගරු වාහදේව නානායක්කාර මහත්තුමා
නායක
කටයුතු මැසීමට.
මම අස්සමි. ගරු කතානායකතුමනි ආ එක ප්‍රශ්නය මගින් විමසා ඇති සියලු තොරතුරු සම්පූර්ණයෙන්ම නිවැරදි නොවේ. එනමුදු ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුල සේවාස්ත පුහුණුව වැඩසටහන සඳහා පහත් සඳහන් පරිදි අභ්‍යාසලාභින් බඳවා ගන්නා ලදී. එකතුව 215 2014 1984 2014 7/40 7/14 65 10/21 12 11/14 ආ දෙක වසරකට අසනීප නිවාඩු 7ක් සහ නියම නිවාඩු 14ක හිමිකමක් ඇති බව දන්වා සිටි. දෙවනි ප්‍රශ්නය ආ 2015 ජූලි මාස වාජික විභාගයක් පවත්වා නොමැත. අභ්‍යාසලාභීන් විසින් ලබාගත් පුහුණුව මත ඉදිරි පියවර ගැනීම සඳහා සියලු අභ්‍යාසලාභීන් හට 2015-25 දින ලිඛිත විභාගයක් පවත්වන ලද අතර ඒ සඳහා අභ්‍යාසලාභීන් 32 දෙනෙකු පමණක් සහභාගී වී ඇත. එම්පිරිසේ අලි විශේෂ පුහුණුවකට යොමු කර අනතුරුව සම්මුඛ පරීක්ෂණ පවත්වා 11-1 දින සිට වැඩසහායක තනතුරට හා 12-1 දිනට ගිනිබට තනතුරට බඳවා ගන්නා ලදී. ආත් 2 එදිනට එවැනි අධ්‍යක්ෂක මණ්ඩල තීරණයක් නොමැත. ශ්‍රී ලංකා වරායාධිකාරී කටයුතු ආරක්ෂ මහා පල්දායු වත්තාගෙන යාමේ අරමුණින් සේවා අවස්ථාවේ මත 5 සඳහන් තනතුරු වල අනුමත් සේවක සංඛ්‍යාව තුල පැවති පුරප්පඩු ප්‍රේම සඳහා එකී තනතුරු වලට අදාළ බඳවා ගැනීම පරිපාලන අනුකූලව බාහිර බඳවා ගැනීමට කටයුතු කරන ලදී. වැඩසහායක 498යි, ගිනිබට 21යි, කළමනාකරණ සහකාර 31යි, හෙදකාර සහායක 6යි, ආරක්ෂක නියාමක 157යි, රියදුරු 25යි, රියදුරු අමාත්‍ය මණ්ඩල අනුමැතිය 90 සංචිත රියදුරන් ස්ථිර කිරීමට 63යි, චතුරු ලිපි සකසන්නා 1යි, සන්නිවේදන හා මාධ්‍ය සහකාර 1යි, වීඩියෝ කැමරා ශිල්පී 1යි. පැන නොනගි ඈ.
මගේ ප්‍රශ්නය පළවෙන් මගේ මූලික අරමුණ මේ ප්‍රශ්නය යොමු කිරීමේ මේ විදිහට බඳවා ගැනීම 2014 ඉඳලා 2016 දක්වා කරලා තියෙනවා. මේ බඳවා ගැනීම් කිරීමේ විධිමත් ක්‍රමවේදයක් තිබුණාද කියලායි අහන්නේ මම.
විධිමත්
ක්‍රමවේදයක් කියන්නේ දැන් මේ පළගල්ලා ඉල්ලුම් පත්‍ර කැඳවලා පරීක්ෂණයක් තියලා පරීක්ෂණයේ නිර්ණායක හදලා ඒ අනුවද මේ බඳවා ගැනීම් කළේ.
මේ බඳවා ගැනීම් වලට එහෙම ක්‍රමයක් නැහැ. මේ බඳවා ගැනීම් ඔයි ඔබතුමා කතා කරන 215 ගැනද?
අනේ 2014 ඉඳලා 2016 දක්වා මේ කරපු බඳවා ගැනීම්
2015 අගෝස්තු සැප්තැම්බර් 2 වෙනිදායින් පස්සේ වෙනම ක්‍රමයක්. ඊට කලින් මේ ලයිස්තුව ගැන 215 තව ක්‍රමයක්.
අතරේ ඉඳලා 2016 දක්වා මේ කරපු විවිධ බඳවා ගැනීම් විවිධ තනතුරු වලට කළේ විධිමත් ක්‍රමවේදයක් අනුවද? මොකක්ද ඒ විධිමත් ක්‍රමවේදය?
ක්‍රමවේදයක් අනුව ඉල්ලුම් පත්‍ර කැඳවලා නිසියාකාරව බඳවා ගැනීම් කළද?
පත්තරේ දැන්වීමක් දාලාද වෙනත් යම් ආකාරයකින් මහජනයාට දැනුම් දීලාද?
පත්තරේ දැනුම් දීමක් දාලා නැහැ. ඒක දැනුවත්
නිසු ඉල්ලුම් කරන්නේ Taman දන්නේ නැතුව මෙහෙම බඳවා ගැනීමක් තියෙනවයි කියලා.
මේ නැටියට 215ක් හිටියා. ඒ 215ටම විභාග ඒ 215ටම එයාට විභාගයක් තිබුවා.
මම අහන්නේ එයාගෙන් බඳවාගත්තු අය බහුවිධ නිපුණතා අභ්‍යාසලාභීන්. ඒගොල්ල යම් අභ්‍යාසලාභීන් නැටියට ඉන්න අය. එයාගෙන් බඳවාගත්තේ කියන්නේ මේ අනිත් වෙන බඳවා ගැනීම් වල විධිමත් දැනුම් දීමක් මහජනයාට කළා, ඉල්ලුම් පත්‍ර කැඳවලා යම් පරීක්ෂණයකට ක්‍රමවේදයක් හදලා පරීක්ෂණයේ ලකුණු දෙන ක්‍රමවේදයක් හදලා එහෙම ක්‍රමයක් උඩද මේ බඳවා ගැනීම් කළේ?
මුලදිම කියවනේ නැහැ කියලා ගරු මන්ත්‍රීතුමා මුලදිම පටන් ගන්නකොට කිව්වා එහෙම නැහැ කියලා.
ඒ සම්බන්ධව පැන්නුණකි. ඒ සම්බන්ධව මම ඒ සම්බන්ධව සොයල බල උත්තරයක් දෙන්න උතුවන්.
මේ ලකුණු ක්‍රමයක් ව්‍යුහාත්මක ලකුණු ක්‍රමයක් ව්‍යුහාත්මක ප්‍රශ්න ක්‍රමයක් ව්‍යුහාත්මක සුදුසුකම් ක්‍රමයක් මේවා මතද මහජනයාට දැනුම් දීමක් කළාද මේ බඳවා ගැනීම කළේ?
ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නේ ඇහුවානේ ඔබතුමා.
හරි.
අපි ඒක ඉදිරියට හදාගමු ගරු මන්ත්‍රී ගරු මන්ත්‍රීතුමා. දැන් ඒක ගැන කතා කරලා බලන්න නැහැ නේ ඔව්. මොකද්ද? හරි.
මේ කරපු විදි හරිනම් යහපාලනේ ප්‍රතිපත්තිය මේක අනුව ගැලපෙනවද?
ගැලපෙන ගැලපෙනවා.
හරි ගරු බන්දුල ගුණවදන මැතිතුමා අනු කර්මාන්තව ඇසීමට
මම ප්‍රශ්න මම ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමනි. එක මෙම කුරුදු පුහුණු පාසල් සඳහා විවිධ ආයතන මගින් සහ රජයෙන් රුපියල් මිලියන 50ක් වියදම්කොට ආරම්භකොට ඇතත් මේ වනතෙක් සැලිකිය යුතු අන්දමින් පුහුණුවීම් කටයුතු සඳහා යෙදවී නොමැත. තවද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මාතර පළොල් පිටිය කුරුදු පුහුණු මධ්‍යස්ථානය මගින්ද නොමිලේ නේවාසික පුහුණු පවත්වාගෙන ගියද ඒ සඳහා සහභාගීත්වය ප්‍රමාණවත් පරිදි සිදු නොවේ. කොස්කොට පිරි මෙම කුරුදු පුහුණු පාසල් මුදල් අයකර පුහුණුවීම් කටයුතු සැලසුම් කොට ඇතත් නේවාසික පහසුකම් නොමැතිවීමේ ඒ සඳහා පුහුණුලාභීන් සහභාගී නොවන බව අඳුනාගත් බව සඳහන් කළෙහින් මූලිකව ආසන්නයේම පිහිටි වෙනත් නේවාසික පහසුකම් භාවිතා කර පුහුණුවීම් පවත්වාගෙන යාමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමගින්ද සාකච්ඡාවෙන් පසු තීරණය කරා. කෙසේ වෙතත් කුරුඳු කර්මාන්තේ විශේෂයෙන්ම කුරුඳු තැලුම්කරුවන් 20000ක් පමණ සිටින අතරින් අර්ධයකටවත් සුත්සුකම් පරීක්ෂා කොට පෙර දැනුම අගෙයීමෙන් සාතික ලබා දීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ සඳහා දැනටමත් කොස්ගොඩ කුරුඳු පුහුණු පාසල සමග ඒකාබද්ධව දෙදින පුහුණු පාඨමාලා සහ අගෙයීම් සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. මේ අනුව ඉදිරියේදී අවශ්‍යතාවය සහ පුහුණුලාභීන් මෙම පාසල සඳහා යොමු වීම සඳහා නේවාසික ආගාරත් අවශ්‍ය නම් සකස් කරන්න අද සැලසුම් කරලා තියෙනවා. අත් දෙක අදාළ නොවේ. තුන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇති පුහුණු පාසල් ගන්න එකක්. එය ජාතික කුරුඳු පරිශ්‍රණා පුහුණු මධ්‍යස්ථානය. හතර මාතර දිස්ත්‍රික්කයේ තියගොඩ පළල්පිටිය ප්‍රදේශයේ. පහ සංඛ්‍යාව 5/2016 වර්ෂයේ පවත්වන ලද පුහුණු වැඩසටහන් ගන්න 36යි පුහුණු ලාභින් ගන්න 898යි. ඒ නම් ටික සභාගත කරනවා. අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු අමාත්‍යතුමාගෙන් මම අහන්න කැමති මේ අයවැය යෝජනා 167, 168, 169 කියලා යෝජනා තුනක් තියෙනම මේ කුරුඳු කර්මාන්තේ දියුණුව වෙනුවෙන්. එතකොට ඔබතුමා ඊයේ සඳහන් කළා කුරුඳු පුහුණු අධිකාරිය මේ වනතෙක් පිහිටලා නැහැ කියලා. දැන් තිබෙන කුරුඳු පාසල් ව්‍යාප්ත කිරීම සඳහා තමයි අනිත් මුදල වෙන් කරලා තියෙන්නේ. මේ යෝජනා තුනටම වෙන් කරලා තියෙන මුදල මිලියන 150. මගේ ප්‍රශ්නේ මේ මිලියන 150න් ඔබතුමාගේ අමාත්‍යාංශය ලබාගත්ත මුදල කවර ප්‍රමාණයක්ද කියලා. ගරු ඇමතිතුමනි, ඒ මුදල සම්පූර්ණයෙන්ම ඒ මිලියන 150 එක සම්පූර්ණයෙන්ම අපිට ලබා ගන්න අවස්ථාව තිබුණා. නමුත් අපිට හරි සැලසුමක් නැතුව නිකන් නිෂ්කාරණේ මුදල් නාස්ති කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඔබතුමා දැන් ඊයේ අහලා තිබ්බ ප්‍රශ්නෙටත් පුහුණු කිරීම දැන් අපි එතන දැනටත් මිලියන 50ක් වියදම් කරලා ඉවර වෙලා ඒක හදලා තියෙනවා. ඒකටත් NGO එකකින් සහ රජයෙන් මුදල් දීලා තියෙනවා. එතකොට හොස්ටල් එකක් හදන්න අවශ්‍ය නම් අපිට හොස්ටල් එකක් හදන්න පුළුවන්. නමුත් අපි ඒක තමයි තීරණය කරේ ඒ පුහුණු කිරීම කරන්න අපි දැනට මුදල් අමාත්‍යාංශයෙන් තීරණයක් අරගෙන ඒ කැමැති කට්ටියට ඒක කරන්න. ඒකට අමතරව අද වෙනකොට මොකද අපි අවශ්‍යතාවය අඳුරගෙන තියෙනවා. දැන් අපිට GSP Plus බදුසානය හම්බ වෙලා තියෙනවා. නමුත් අපිට පිටරටට අපිට කියන්නේ යුරෝපයට අපිට කුරුඳු අපනයනය කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ ක්වලිටි එක අපිට මැච් කරන්න බැරි වෙලා තියෙනවා. ඒතකොට දැන් ඒ ක්වලිටි එක මැච් කරන්න දැන් වෙනකොට දැන් ඔබතුමා අහන ප්‍රශ්නේ මිලියන 150ම අපිට අවශ්‍ය ප්‍රමාණයක් මේ අවුරුද්දට අපිට මේ මුදල් ලබා ගන්න පුළුවන්. ඒතකොට දැන් සාමාන්‍ය දේ තමයි රජයේ මුදලක් වෙන් කරොත් මේ අමාත්‍යාංශයෙන් කොහොමත් මේ මුදල මොකක් හරි දෙයකට කියලා වියදම් කරන්න හදනවා. නමුත් අපි මේ අමාත්‍යාංශයෙන් මේ වියදම් කරන මුදල ඇත්තටම රටට ප්‍රයෝජනයක් විදියට වැඩදායි විදියට ඒක වියදම් වෙන්න ඕනේ. ඒක නිසා
ප්‍රශ්නයක් නෙමෙයි මම අහන්නේ. මේ ගරු සභාවට අයවැය ලේඛන ඉදිරිපත් කරන අවස්ථාවේදී
වෙන්කරලද මුදල් වලින් උපයෝජනය කොට නොගත් ප්‍රමාණය ඔබතුමාගේ අමාත්‍යාංශයට එන්නේ නැහැ. එතකොට මේ අයවැය ලේඛනයේ සමස්තය ගත්තහම ඒ ආදායම් වියදම් ගලපලා තියෙන ආකාරයේ වියදම ඒ වර්ෂය තුලදී නොවුනහම ඒ ඇස්තමේන්තු එකිනෙකට වෙනස් වෙනවා, පරතර වෙනස් වෙනවා. ඒ නිසා තමයි අපි නිශ්චිත වශයෙන් දැනගන්න හදන්නේ මේ ප්‍රශ්න හා උපදේශකාරක සභාවල වෙන් කරන මුදලෙන් සත්‍ය වශයෙන් ඒ වර්ෂයට වියදම් කළේ කොච්චරද කියලා. එතකොට තමයි ඇත්ත අයවැය පරතරය සොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්නේ මේ වෙන් කරපු මිලියන 150න් කීයක්ද ඔබතුමාට ලැබුණේ කියලා. එතරම්යි මට අවශ්‍ය උත්තරේ.
ඇමතිතුමා, ගිය අවුරුද්දේ අපිට එක තමයි මම කිව්වේ පැහැදිලිව හරියට වැඩසටහනක් නැති නිසා ඒ මුදල් අපිට භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. දැන් අපි බලාපොරොත්තු වෙනවා කුරුඳු බිලියනයක් වෙනකන් කුරුඳු වල ආදායම වැඩි කරන්න. එතකොට මේ අවුරුද්දේ මුදල් අමාත්‍යාංශයෙන් අපිට මේ මුදල් ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඒ මුළු මුදලම අපිට ලබා ගන්න පුළුවන්.
150න් ඒ වර්ෂයට 150න් සතයක්වත් වියදම් වෙලා නැහැ. ඒක භාණ්ඩාගාරයේ ඉතිරියක් ලෙස තියෙනවා. ඒක හරි. එතරම් ඕනේ. ඒකයි මට දැනගන්න අවශ්‍ය.
බොවිතුටි ගරු සංදීප් සමරසිංහ මහත්මයා පළාත්පා පළාත්පාලන ඇමතිතුමාගේ ඇසීමට
අහන කතා නැහැ තුමනි.
පළාත්පාලන ඇමතිතුමා
සති දෙකක් කල් ඉල්ලනවා.
හොඳයි. දෙවෙනි වටේ ප්‍රශ්න තුන කර උදේ ප්‍රභාත් ගමන්පිල මහත්මයා ප්‍රශ්න අහනවාද? සභාගත කරන්න.
දෙවෙනි එක
ප්‍රශ්න තුන
සභාගත කරනවා.
හොඳයි. පහ ගරු මරික්කා මහත්මයා
අහනවා. සභාගත කරනවා.
අය ගරු සල්මන් මහත්මයා
සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා.
11 නලින් බණ්ඩාර මහත්මයා මේක
11 සති දෙකක් කල් ඉල්ලලා
12
මම අහනවා කරු කතා කරන්න
බාගත කරනවා
බොමිතුටි